ඊළඟට ගරු ඉසුරු දොළංගොඩ ඇමතුමා ඔබතුමාට විනාඩි 14ක කාලයක් තියෙනවා.
ගරු මුලාසනාරෝඩ මන්ත්‍රීතුමනි, මම ස්තුතිවන්ත වෙන ඔබතුමන්ට අද මෙම විවාදයට එකරාශී වෙමින් අදහස් දක්වන්නට මා වෙත අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් පසුගිය කාලයේ නිකුත් කරන ලද කැසට් නිවේදන කීපයක් වගේම ආයෝජන ප්‍රවර්ධනය පිළිබඳවත් මේ ගරු සභාවේ අදහස් පළ වූ බව අපි දකින කාරණේ. ඉතින් මම විශ්වාස කරන විශේෂයෙන්ම ආනයන සීමා පැනවීම සහ ආනයන සීමා විටින් විට ඉවත් කරන ආකාරය අපි දකිනවා මේ වෙනකොට. ඉතින් අපි විශ්වාස කරන සෑම අවස්ථාවකම එම සීමා පැනවීමේදී වගේම ඉවත් කිරීමේදීත් අදාළ ශේෂ්ත්‍රයන් සමග සාකච්ඡා කිරීම වැදගත්ය කියන කාරණේ අපි විශ්වාස කරනවා. ඒ වගේම තමයි නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහාත්, වගේම අපනයන සඳහා අවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයීම සඳහා අවශ්‍ය භාණ්ඩ අඛණ්ඩව ලබාගත හැකිවන පරිදි මේ සීමාවන් පැනවීම විශේෂයෙන්ම වැදගත්ය කියන කාරණේ අපි සඳහන් කළ යුතුයි. අපි දකින කාරණේ තමයි අපිට පෙර පරිදිම සියලුම ආනයනයන් ඒ ආකාරයෙන්ම සිදු කරන්න නොහැකි නිසා තමයි අපි මේ සීමාවන් පැනවීම සිදු කරලා යම් තහනම් කිරීමකට ලක් කරලා මේ කටයුතු සිදු කරන්නේ. ඉතින් අපි මේවා අපි විශ්වාස කරන යාවත් කාලීන කරමින් අපනයනයන් අපේ රටෙන් වැඩි ප්‍රමාණයක් පිටරටට යවන අතරතුර, ආනයනයන් අවම කරන අතරතුර, ආනයනයන් අවම කරන අතරතුර අපි මම විශ්වාස කරනවා දේශීය නිෂ්පාදකයාට අවශ්‍ය ශක්තිය ලබා දෙමින් වැඩි අපනයනයන් ප්‍රමාණයක් එය දිරිමත් කරමින් පිටරටට යැවීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීම වැදගත් කියන කාරණේ විශේෂයෙන්ම මේ ආනයන වියදම අඩු කිරීමත් සමගම. ඒ වගේම තමයි මේ ආර්ථික අර්බුදයත් එක්ක අපි දකින සියලුම ශේෂ්ත්‍රවල ඉන්න ජනතාවට පීඩාවන් ඇති වෙලා තිබෙන බව. නමුත් අපි විශ්වාස කරනවා ක්‍රමක්‍රමයෙන් මේ ආර්ථික අර්බුදයෙන් ගොඩේම සඳහා කටයුතු කිරීම අපි සියලු දෙනාගේම වගකීමක්. අපි දැක්ක ඉන්ධන සම්බන්ධයෙන් QR කේතේ හඳුන්වා දීමත් එක්ක විශේෂයෙන්ම ඉන්ධන ලබා ගැනීමේදී ජනතාවට මුහුණ දෙන්න තිබුණු බාධාවන් අවම වෙච්ච ආකාරය, ඒ වගේම අපි විශ්වාස කරනවා මෑත දිනක සිදු කළා හා සමානවම ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල වෙනස් වන අවස්ථාවන් වලදී නියමාකාරයෙන් සහන සෑම ශේෂ්ත්‍රයක් වෙනුවෙන්ම මේ ඉන්ධන කියන කාරණේ බලපාන නිසා ඒ ඉන්ධන ලෝක වෙළඳපොලේ අඩුවන අවස්ථාවන්දී සහනයන් පසුගිය දිනක ලබා දුන්නා හා සමානවම ඒක ලබා දෙන එක වැදගත් කියන කාරණේ විශේෂයෙන්ම අපි සඳහන් කරන්න ඕන. ඒ වගේම තමයි අපි දන්නවා රටට ආදායම් ලැබෙන මාර්ගයන් අපි වර්ධනය කර ගැනීම සඳහා කටයුතු කිරීම ඉතාමත්ම වැදගත්. මේ අර්බුදයෙන් ගොඩේම සඳහා අපනයන ආදායම් වර්ධනය කර ගැනීම, වගේම නව අපනයන අවස්ථාවන් හඳුනා ගැනීම, අපනයන ප්‍රවර්ධනය වගේම නව අපනයන වෙළඳපොළ හඳුනා ගැනීම විශේෂයෙන්ම වැදගත්. ඒ වගේම අපනයනයන් ප්‍රවර්ධනය කිරීම සඳහා හැකි උපරිමයෙන් කටයුතු කිරීමත් විශේෂයෙන්ම අපි සිදු කළ යුතුයි. ඒ වගේම තමයි අගය එකතු කළ නිෂ්පාදනයන් වගේම කෘෂිකර්මාන්තය ආශ්‍රිතක වැඩි ඵලදායක ලබා ගන්නා ප්‍රභේදයන් පිළිබඳ වේ ජනතාව දැනුවත් කරමින් නිසි පරිදි ඒවා කළමනාකරණය කරමින් ඒ අයට දැනුම ලබා දෙමින් කටයුතු කිරීමත් විශේෂයෙන්ම වැදගත් කියන කාරණේ සිහිපත් කළ යුතුයි. ඒ වගේම අපි දන්නවා මේ කෘෂිකර්මාන්තය ආශ්‍රිතවත් මේ තාක්ෂණයන් ගම්මට්ටම දක්වාම උපයෝගී කරගන්න ආකාරය අපි දැන් දකින කාරණයක්. අපේ ප්‍රදේශවල තේ කර්මාන්තය ආශ්‍රිතව ගත්තත් ඒ තත්ත්වය දක්නට ලැබෙනවා. හැබැයි ඵලදාව සම්බන්ධ ඇතැම් කරුණු කාරණා නිසා නව තාක්ෂණය වෙත යොමු වීමට මැලිකමක් දක්වන ආකාරයත් අපි දකින්නට ලැබෙනවා. ඒ නිසා මේ අද මුහුණ දෙලා තියෙන මේ ශ්‍රම හිඟය ඇතුළු කරුණු කාරණා ගැන සැලකිල්ලට අරගෙන මේ නව තාක්ෂණයන් හඳුන්වා දීමේදී නිවැරදි තොරතුරුත් එක්ක ඒ ජනතාව දැනුවත් කරමින් ඒ සඳහා දායකත්ව ලබා දීමත් විශේෂයෙන්ම වැදගත් කියන කාර්යය සඳහන් කළ යුතුයි. ඒ වගේම සංචාර කර්මාන්තය ගැන අපි පහුගිය කාලේ කතා බහට ලක් කරා. පහුගිය කාලේ අපි දැක්ක පහුගිය මාසෙ වෙනකොට සංචාරකින් පැමිණීම 21% වගේ අඩු වෙලා තිබෙන ආකාරය. ඉතින් අපි විශ්වාස කරන මේ තත්ත්වය ධනාත්මක වර්ධනය කර ගැනීම සඳහා කටයුතු කිරීම ඉතාමත්ම වැදගත්. අපි අපනයන ආදායම් වැඩි කර ගැනීම ක්‍රමිකව ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු වුණා වගේම සංචාර කර්මාන්තය හරහා ලැබෙන ආදායමත් මම විශ්වාස කරන අපේ රටේ මේ තත්ත්වයෙන් ගොඩේම සඳහා ඉතාමත්ම වැදගත් කියන කාරණේ. වගේම බැක්පැකර්ස්ලා එහෙම නැත්නම් වියදම් අවමාකාරයෙන් කරන සංචාරකයන් වගේම හයිඑන්ඩ් ටුවරිස්ට්, ඒ වගේම ඉකෝ ටුවරිසම්, වෙල්නස් ටුවරිසම් මේ ආකාරයේ සංචාරක ශ්‍රේෂ්ඨයේ විවිධ උනන්දුවක් දක්වන සංචාරකීන් ඒ ශ්‍රේෂ්ඨවල ඉන්න ප්‍රවීණයන්ගේ අදහසුත් අරගෙන එය ප්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍ය දැනුම ඒ අයගෙන ලබාගෙන වැඩ කටයුතු සිදු කිරීම ඉතාමත්ම වැදගත්. ඒ වගේම විදුලි බලය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය අපි දකිනවා මේ වෙනකොටත් පවතින ආකාරය. අපි විශ්වාස කරනවා කෙටි කාලීනව මේ තත්ත්වය ජනතාවට උපරිමයෙන්ම සුබවාදී ආකාරයට කටයුතු කරන ආකාරය. හැබැයි අපි විශ්වාස කරන දීර්ඝ කාලීනව විශේෂයෙන්ම දීර්ඝ කාලීනව අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දෙන රටක් බවට අපේ රට පත් කළ යුතුයි. ඒ සඳහා හැකි පමණින් පුනර්ජනනීය බලශක්ති ප්‍රබෝධයන් වෙත යොමු වීම විශේෂයෙන්ම ලෝකයේ ක්ෂය වේගෙන යන ප්‍රබෝධයන්ගෙන් ඈත් වෙලා පුනර්ජනනීය බලශක්ති ප්‍රබෝධයන් වෙත අද ලෝකයේ විදියට යොමු වන ආකාරය අපි දකිනවා. අපි විශ්වාස කරනවා ඒ ගැනත් කටයුතු කිරීම ඉතාමත්ම වැදගත් කියන කාරණේ, ඒ ගැනත් දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් ඇතිව කටයුතු කිරීම වැදගත් කියන කාරණේ. ඒ වගේම ආයෝජන සම්බන්ධයෙන් අදහස් කීපයක් සභාවේ පළ වුණු නිසා ඒ ගැනත් වචන කීපයක් ඒකරාශී කරන්නට කැමැති. විශේෂයෙන්ම රටට ගැළපෙන ආයෝජනයක් ගෙනේම අපි විශ්වාස කරනවා අපේ රටටත් රටේ ආර්ථිකයටත් අනාගතයේදී විශාල ශක්තියක් ලබා දෙන ඇතේ කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා රටට ගැළපෙන ආයෝජනයන් ගෙනේම සඳහා අපි දැක්ක මෙතනත් සඳහන් වුණු ආකාරයට ලෝකයේ ව්‍යාපාර කිරීමේ පහසු දර්ශකයේ අපි දැක්කා අපේ රට Doing business, ease of doing business index එකේ පෙරට 99 වෙනි ස්ථානය එහෙම නැත්නම් 100 වෙනි ස්ථානයේ පවතින බව අපි දැකපු කාරණයක්. අපි දැක්ක 2012 වගේ වෙනකොට මේක 83 වෙනි වගේ ස්ථානෙ ඉඳලා පසු කාලීනව මෙය 100 ගණන් වලට පහු බැහැලා අපි මේ වෙනකොට 99 100 වෙනි තැන රටේ ලෝකයේ ආර්ථිකයන් 190ක් අතරින් අපි සිටින බව තමයි අපි දකින කාරණේ. ඉතින් අපි විශ්වාස කරන මේ තත්වයන්ගෙන් වර්ධනය කර ගැනීම සඳහා විශේෂයෙන්ම අපි කටයුතු කිරීම ඉතාමත් වැදගත්. ලෝකයට අපි ලබා දෙන චිත්‍රය හොඳ ආකාරයට ප්‍රවර්ධනය කරමින් කටයුතු කිරීම වැදගත් කියන කාරණේ විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි. ඉතින් අපි ව්‍යාපාරයක් එහෙම නැත්නම් ආයෝජනයක් සිදු කරන අවස්ථාවේදී එහි මූලික කටයුතු ආරම්භ කිරීම සඳහා ගතවන කාලය උපරිමයෙන්ම අවම කරමින් ඒ අදාළ ආයතන සමග මනා සම්බන්ධතාවයකින් කටයුතු කිරීම විශේෂයෙන්ම වැදගත් කියන කාර්යය සඳහන් කළ යුතුයි. අපි දකිනවා මේ ලෝක බැංකුවේ doing ease of business index පළවෙනි දෙවෙනි තැන්වලින්ද රටවල් පැය භාගයක් වගේ බොහොම දවස් භාගයක් වගේ කාලයක් ඇතුළත මේ අදාළ අනුමැතියන් ලබා දීමේ කටයුතු සිදු කරන ආකාරය. ඒ නිසා අපි විශ්වාස කරන අපේ රටක් විදියට මේ ගැනත් විශේෂයෙන්ම ඒ අන්තර් ආයතන අතර සම්බන්ධතාවය හොඳින් පවත්වාගෙන යනමින් ඒ ප්‍රී ඇප්‍රූවල්ස් ඇතුළු කරුණු කාරණා සඳහා නව තාක්ෂණ ඇතුළු කරුණු කාරණා උපරිමයෙන් යොදා ගනිමින් ඒ අවශ්‍ය දායකත්ව ලබා දීම විශේෂයෙන්ම වැදගත් කියන කාරණේ. ඒ වගේම මේ අවශ්‍ය බලපත්‍රයන් කන්ස්ට්‍රක්ෂන් පර්මිට් වෙන්න පුළුවන් මේවා ලබා ගැනීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය, ඒ වගේම පළාත් පාලන ඇතුළු ආයතන කාර්යක්ෂමව අවශ්‍ය දායකත්ව ලබා දෙන්න, ඒ වගේම විනිවිදභාවයකින් යුතුව මේ කරුණු කෙටි කාලයක් තුළ නිවැරදිව ඉටු කිරීම සඳහා දායකත්ව ලබා දීමත් වැදගත්. ඒ වගේම විදුලිය ඇතුළු අනෙකුත් මූලික අවශ්‍යතාවයන් අපි දන්නවා අද වෙනකොට අපේ රටේ විදුලිය සම්බන්ධයෙන් අර්බුදයක් තියෙනවා. ඉතින් මෙවැනි ව්‍යාපාරයන් සඳහා ආයෝජනයන් සඳහා හැකි උපරිම ප්‍රමාණයක් පුනර්ජනනීය බලශක්තිය වෙත යොමු කරමින් ඒවා කඩිනමින් ලබා දීම සඳහා අවශ්‍ය ශක්තිය ලබා දීම මා විශ්වාස කරන ආයෝජන ශේෂ්ත්‍රයේ ප්‍රවර්ධනය සඳහා වැදගත් කියන කාරණය. ඒ වගේම ඉඩම් ඇතුළේ කරුණු කාරණාවලදී කර්මාන්ත අමාත්‍යාංශය, ඒ වගේම ඉඩම් අමාත්‍යාංශය, තක්සේරු දෙපාර්තමේන්තු, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල මේ ආයතන හොඳින් සම්බන්ධීකරණය කරමින් හැකි පහසුම ආකාරයට නිවැරදි ක්‍රමවේද අනුගමනය කිරීමෙන් කටයුතු කිරීම ඉතාමත්ම වැදගත් කියන කාරණේ විශේෂයෙන්ම සිහිපත් කළ යුතුයි. ඒ වගේම මූල්‍ය හා ණය පහසුකම් මේ ආයෝජන සඳහා ලබා දීමේදී ශ්‍රී ලංකා මහ බැංකුව, ඒ වගේම රාජ්‍ය හා පුද්ගලික බැංකු, ඒ අනිකුත් ආයතන සම්බන්ධීකරණය කරමින්, ඒ වගේම ව්‍යාපාරයන් සඳහා පාරිභෝගික සේවා අධිකාරිය ඇතුළු ආයතන මේවාෙහි නිවැරදි ක්‍රමවේදයන් අනුගමනය කරමින් මේ නිවැරදි දැනුම ඒ ආයෝජකයන් සහ ව්‍යාපාර ශේෂ්ඨ නිරත උදවිය සඳහාත් ලබා දීම මා විශ්වාස කරනවා වැදගත් කියන කාරණේ. ඒ වගේම කොටස් වෙළඳපොළ පිළිබඳවත් ඒ නිවැරදි තොරතුරු දැනුම ලබා දීම විශේෂයෙන්ම වැදගත්. ඒ වගේම තමයි මේ නව ආයෝජනය සඳහා වගේම මේ බදු අයකර ගැනීමේදී වගේම බදු අයකර ගැනීම සම්බන්ධ කරුණු කාරණාවලදීත් ඒ වායේ සේවකීන් සම්බන්ධ කරුණු කාරණාවලදීත් ඒ කටයුතු පහසුවෙන් සිදු කර ගැනීම සඳහා විශේෂයෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව, ආදායම් බද්ද දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, කම්කරු දෙපාර්තමේන්තුව ඇතුළු ඒ ආයතන මිසි සම්බන්ධීකරණයක් ඇතුව තීන්දුව తీරන ගැනීම මම විශ්වාස කරන වැදගත්. සේවකීන් සම්බන්ධ කාරණාවලදී හෝ වේවා ආයෝජන දිරිමත් කිරීම සඳහාත් මම හිතන්නේ මේ ආයතන වලටත් විශාල වගකීමක් තිබෙනවායි කියන කාරණේත් මේ අපි සඳහන් කරන දර්ශනයකේ ඉදිරියට පැමිණීම සඳහා ලෝකයේ විදියට රට විදියට මම විශ්වාස කරන වැදගත් කියන කාරණේ. ඒ වගේම රටවල් අතර ආයෝජකයන් අපේ රටත් සමග ගනුදෙනු කිරීමයි. Trading across borders මෙහිදීත් අපි විශ්වාස කරන විශේෂයෙන්ම ඒ අදාළ ආයතන සඳහා විශේෂ වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඉතාමත්ම ක්‍රමවත්ව ඉක්මනින් අපේ රටේ නම් නිෂ්පාදනයක් කරන නිෂ්පාදන පිටරටට යවන්න වගේම ආයෝජකයන් සඳහා ශක්තිමත් දායකත්වයක් ලබා දීම, වෙළඳ ව්‍යාපාර සඳහා ශක්තිමත් දායකත්වයක් ලබා දීම සමස්තයක් විදියට අවශ්‍යයි රටවල් අතර ගනුදෙනු කිරීමේදී. විශේෂයෙන්ම අපි දන්නවා ශ්‍රී ලංකා රේගුව වගේ ආනයන අපනයන පාලක වරාය අධිකාරිය, පනයන සංවර්ධන මණ්ඩලය, ප්‍රමිති ආයතන ඇතුළු ගුවන් තොටුපළ ගුවන් සේවා සමාගම් මේ සියල්ලෙහිම දායකත්වය විශේෂයෙන්ම අවශ්‍යයි. අපි විශ්වාස කරනවා රටවල් අතර මේ ගනුදෙනු සිදු කිරීමේදී මේ ව්‍යාපාරිකයින්ට ඒ වගේම ආයෝජකයින්ට ඒ තමන්ගේ නිෂ්පාදන හා ඒ අදාළ කරුණු සමග අපි විශ්වාස කරනවා ඒ හරහා වඩාත් හිතකර ආයෝජන පරිසරයක් රට තුළ නිර්මාණය කරගැනීම සඳහා අවකාශය ලැබෙනවායි කියන කාරණේ. ඒ වගේම තමයි මේ ආයෝජන සඳහා බලපාන, ව්‍යාපාරයන් සඳහා බලපාන නීති පද්ධතීන් තුළ ඒ කටයුතු අවසන් කර ගැනීම සඳහාත් මං හිතනවා ඒ අවකාශය නිර්මාණය කළ ගත යුතුයි. ඒ නීතිමය කටයුතු විශේෂ අධිකරණ අමාත්‍යාංශ, මුදල් අමාත්‍යාංශ ඇතුළු ආයතන සිය දායකත්ව ක්‍රමවත්ව ලබා දෙනවා නම් මම විශ්වාස කරනවා තවත් ඉතාමත්ම ඉක්මනින් විශේෂයෙන්ම මේ ආයෝජනයන් සම්බන්ධයේ නීතිමය කරුණු කාරණා කොන්ත්‍රාත් සම්බන්ධයෙන් වෙන්න පුළුවන් ඒ කාරණා මීටත් ඉක්මනින් අවසන් කරගන්නට හැකියාව ලැබේ කියන කාරණේ. ඉතින් සරලව සඳහන් කරනවා නම් මම විශ්වාස කරන ඕනෑම ආයෝජකයෙකු වෙළඳ ව්‍යාපාරයකට බලාපොරොත්තු වෙන කාරණේ තමයි තමන්ගේ ව්‍යාපාරය පහසුවෙන් ආරම්භ කරන්න ඒ සඳහා අවශ්‍ය බලපත්‍රයන් නීත්‍යානුකූල ක්‍රමවේද අනුගමනය කරමින් નિયમિત ආකාරයෙන් ලබා ගන්න, කාලය කාද වීමකින් තොරව කාර්යක්ෂමව තමන්ගේ වැඩ කටයුතු අවසන් කරලා ඒ ආයෝජනය රට තුල ස්ථාපනය කරන්න, තමන්ගේ දේශීය හෝ වේවා විදේශීය හෝ වේවා ඒ වැඩ කටයුතු පහසුවෙන් කරගැනීම තමයි එයාගේ බලාපොරොත්තු. ඒ නිසා මම විශ්වාස කරන මේ සියලු කරුණු කාරණා ගැන අවධානය යොමු කිරීමත් ලෝකයේ විදියට අපේ රටේ තියෙන චිත්‍රය වඩාත් හොඳ තැනකට ගෙන යාම සඳහා අපේ රටේ ආයෝජන පිළිබඳ දේශීය සහ විදේශීය ආයෝජන වගේ වෙළඳ ව්‍යාපාර ගැනත් සමස්තයක් විදිහට ආර්ථිකය ගැන තියෙන ක්‍රමවේදයන් වර්ධනය කර ගැනීම සඳහා මේ වැඩ කටයුතු උපකාරී වෙනවායි කියන ඒ කරුණු කාරණාවත් විශේෂයෙන්ම සිහිපත් කරමින් අපි රටක් විදිහට ආර්ථිකය වශයෙන් වැටලින් තනින් ගොඩේම් සඳහා සියලු දෙනාගේම දායකත්වය අලුත් විදියට කරුණු කාරණා ගැන කල්පනා කරමින් අලුත් විදියට හිතමින් කාර්යක්ෂම සියලු දෙනාගේ දායකත්වය ලබා දෙනවා මම විශ්වාස කරනවා මේ තත්ත්වයෙන් ඉතාමත් ඉක්මනින් ගොඩේම් සඳහා අපිට අවකාශ ලැබෙනවා කියන කාරණේ සදහන් කරමින් අවස්ථාව ලබා දීම ගැන ඔබතුමාටත් මගේ ස්තුතිය පළ කරමින් මගේ කතාව මම
බොහොම ස්තුතියි ගරුතුමා. ඊළඟට MS මරකාර් මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 14ක කාලයක් තියෙනවා.
උදාසනේ ගරු මන්ත්‍රීතුමනි, දැන් මට පෙර කතා කරපු මන්ත්‍රීතුමා කිව්වා සියලු දෙනා එකතු වෙලා ආර්ථිකය ගොඩ දාන්න ඕන කියලා. මම එතුමාට ස්තුතිවන්ත වෙනවා, ඒක තමයි විය යුත්තේ. නමුත් එතුමා දන්නේ නැහැ එතුමාගේ ආණ්ඩුව රට මෙවැනි අර්බුදයකට පත් වෙලා, රට බංකොලොත් වෙලා, මිනිස්සු කන්න නැතුව මන්දපෝෂණය හැදලා ඉන්න වෙලාවක අර්බුද කළමනාකරණයෙන් හොරකම් කරන විදිය පිළිබඳව එතුමාට අවබෝධයක් නැහැ. ඒ නිසා මම එතුමන්ලාගෙන් ඉල්ලීමක් කරනවා මෙන්න මේ ටික පොඩ්ඩක් අහගන්න කියලා ඉවරලා. දැන් අපි දැක්ක පෞගී කාලේ තෙල් පෝලිම තිබ්බා. ඊට පස්සේ දැන් අලුත් ඇමතිවරයෙක් ආවා. එයා QR කෝඩ් එකක් අඳුනලා දුන්නා. QR කෝඩ් එකෙන් තෙල් පෝලිම අඩු වුණා. දැන් එතුමාගේ ගුණ වර්ණනා කරන ඔක්කොම QR කෝඩ් එකෙන් මොකද කරේ? ත්‍රිවිල් එකකට සතියන ලීටර් 5යි. රස්සාව කරන්න පුළුවන්ද? ආදායම කීයද? කාර් එකකට 20යි. හරිද? ගමන් බිමන්ට යන්න පුළුවන්ද? ඈත පළාතක ඥාතියෙක්ගේ මළගියක් තිබ්බොත් එimhe ගමන් බිමන්ට යන්න පුළුවන්ද? බෑ. ඒ නිසා මුලාසනේ ගරු මන්ත්‍රීතුමනි, ජනතාවට තෙල් අඩුවෙන් QR කෝඩෙන් හම්බුණාට දේශපාලඥයෝ නිලධාරීනි හොන්ත වයින් ගහනවා මාටියා මේකේ. එනිසා මූලාසනේ ගරු මන්ත්‍රීතුමනි, මේ දවස්වල මාතෘකාවක් තියෙනවා අර ගෙනාපු පිරිපහදු නොකරපු බොරතෙල් සම්බන්ධව. මේ බොරතෙල් වලට බැරලයකට දල වශයෙන් ප්‍රීමියම් එක ඩොලර් 35කට වැඩිය ගෙවනවා. ඒ ගෙවන විදිය මම කියන්නම්. අත වශයෙන්ම මේ කොරල් කියන සමාගම මන්ත්‍රීතුමනි, ඒගොල්ලෝ ටෙන්ඩර් එකේ බිට් කරේ බ්‍රෙන්ට් ඔයිල් ගේනවා කියලා ඉවරලා. නමුත් එතුමන්ලා ගෙනාවේ සයිබීරියන් ඔගස්ටස් කියන ඔයිල් එක. ඒ ගේන කාල වෙනකොට මාකට් එකේ ලෝක වෙළඳපොලේ බැරල් එක මිල තමයි ඩොලර් 74කුයි 76කුයි අතර ගාණක්. නමුත් ඔවුන් බ්‍රෙන්ට් එකට කෝට් කරපු නිසා ඔවුන්ට මේ ඩොලර් 103යි, ඒ වගේම ප්‍රීමියම් එක තව ඩොලර් 8.25කුයි ගෙවනවා. එතකොට මේ මෙට්‍රික් ටන් 80,000 විතරක් පාඩුව ඩොලර් මිලියන 24කුයි 30කුයි අතර ප්‍රමාණයක් මේ රට ජනතාවගේ බදු මුදල් වලින්. මේක ගිල්ලේ කවුද? එනිසා මුලාසනේ ගරු මන්ත්‍රීතුමනි, මම ඔබතුමාට දෙන්නම් කරුණු සහිතව මෙන්න පත්‍රිකාව ටෙන්ඩරේ වෝට් කරන එක. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේ ජූලි මාසේ 25 වෙනිදා මේ කොරල් කියන සමාගමට බ්‍රෙන්ට් ඔයිල් ප්‍රයිස් එකට ප්‍රීමියම් එක ඩොලර් 4.798ට තමයි අවෝඩ් කරේ. හැබැයි ඇමතිතුමා දානවා ඊට දවස් 4කට පස්සේ ජූලි මාසේ 29 වෙනිදා මෙන්න කැබිනට් පත්‍රිකාව මේකදී ඩොලර් 8.25ක් වැඩි කරලා 8.25 දක්වා වැඩි කරලා එතකොට 3.735ක් වැඩි කරලා තියෙනවා එතකොට ඒක හරහා දැන් මේ සමාගම අනියමින් සහ මේ අනියමින් සහ ඍජුව වාසි ලබා ගන්නවා ඩොලර් මිලියන 35ක එතකොට මේවා කුට්ටිය ගියේ නැහැ කියලාද හිතන්නේ මේ කුට්ටි නැහැ ගියේ නැහැ කියලා දන්නේ ඒ කුට්ටිය ගිය විදිය මම පෙන්වන්නම් දැන් අලුත්ම සෙල්ලම තව පටන් අරන් තියෙනවා පිරිපහදු කළ තෙල් ටිකත් දැන් මේ සමාගමටම අපි මේ 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 කණ්ඩායම දෙන්න හදනවා මේ unsolicited proposal දැන් සමාජයේ කතාව තියන්නේ spot buying වලින් තමයි හොරකම් කරන්න කියලා දැන් අලුත්ම ක්‍රමයේ තමයි මේ අපේ මේ මන්ත්‍රීතුමා එමෙතුමා ඉන්න එමෙතුමා දන්නවා මම මේ කියන කතාව මොකද්ද කියලා ඉවරලා හරිද එතකොට මේ අලුත්ම ක්‍රමයේ තමයි දැන් අපිට සල්ලි නැහැ ඇඩ්වාන්ස් ගෙවන්න විදියක් නැහැ ඒ නිසා ක්‍රෙඩිට් ලබා දෙන අයට අපි unsolicited proposal දෙනවා කියලා දැන් කොච්චර ප්‍රමාණයකට ගියාද කියනවනම් මේ unsolicited වෙන විදිය පොඩ්ඩක් මේ රටේ ජනතාවට දැනගන්න කියන්න ඕන කවුරු හරි අඩු ලංසුලාභී සමාගමක් ආවහම ඔවුන්ට 10%ක් දෙන්න ඕන. එතකොට මහ බැංකුව කියනවා නෑ අපිට ඩොලර් නෑ අපිට ගෙවන්න විදියක් නෑ කියලා. ඒ නිසා ඒක ඩිෆර් වෙනවා. ඒ ඩිෆර් වුණාන් පස්සේ මේ වගේ තරවකාර මේ ගනුදෙනු තියෙන සමාගම අවිල කියනවා හරි අපිට ඇඩ්වාන්ස් එපා. NRR ක්‍රමයට අපිට ගෙවන්න කියලා. NRR කියලා කියන්නේ non resident account එක. එතකොට මේ කොරල් කියන සමාගම ආවහම මහ බැංකුවට කියනවා දැන් අපිට මේ NRR ක්‍රමයට දෙන්න. ඒ කියන්නේ මොකද්ද? 10%ක් අත්තිකාරම් ගෙවන්න බැරි වුණු මහ බැංකුව එකඟ වෙනවා දවස් 30ක් ඇතුළත ඩොලර් වලින් ගෙවන්න. හරිද? එතකන් ගේන තෙල් වල වටිනාකමින් 115%ක් පෙට්‍රෝලියම් එක ඔවුන්ගේ ගිණුමට රුපියල් වලින් බැර කරනවා ආවයින් පස්සේ මහ බැංකුව එක ඩොලර් කරලා දෙනවා. එතකොට දැන් ප්‍රීමියම් එකකුත් ගෙවනවා ඒකට. එතකොට දැන් මහ බැංකුව අධිපතිවරයා මේකට උත්තර දෙන්න ඕන. හැමදාම මාධ්‍ය සාකච්ඡා කියලා රටේ ආර්ථිකය ගැන කතා කරන මහ බැංකුව අධිපතිවරයා උත්තර දෙන්න ඕන. ඇයි පළමු දවසේ හොයාගන්න බැරි වෙන ඩොලර් ටික වැඩිපුර ප්‍රීමියම් එකකුත් එක්ක දවස් 30ක් ඇතුළත හොයාගන්නේ කොහොමද? ඒ නිසා මුලාසනේ ගරු මන්ත්‍රීතුමනි දලවසයෙන් මේ පිරිපහදු කළ නැව් වලින් ගහන පගාව තමයි ඩොලර් මිලියන 2.1ක් මාසෙකට මේ නැව් 4ක් ආවද ඩොලර් මිලියන 8.3ක් මේ රීරි යක්කු කවුද මහ බැංකුව අධිපතිවරයා මේක දන්නේ නැද්ද දැන් මෙන්න ඒ සමාගම දැන් මේ ඔය කොරල් කියන සමාගමේ මේ මේ ලංකාවේ නියෝජිතයා කවුද මේ මණි කියන කෙනා මෙන්න මෙයා යවනවා CPC එකට ඊමේල් එකක් හරිද honorable minister and the CPC team agree to award the next 6 month on this same basis please confirm the lay cans for the rest of the period September to January 31st හරිද warm regards money කවුද මේ money මේ බහිරව කවුද එතකොට ඇමතිවරයා කොහමද ටෙන්ඩර් දාන්න නැතුව එකඟ වෙන්නේ බෝඩ් එක කොහමද ටෙන්ඩර් දාන්න නැතුව එකඟ වෙන්නේ මහ බැංකුව අධිපතිවරයා ටෙන්ඩර් නැති එකට පේ කරන්න පේමන්ට් ප්ලෑන් එක ඩොලර් වලින් හදන්නේ කොහමද? ඉතින් ඒ නිසා අර්බුද කළමනාකරණයෙන් හොරකම් කරන මයිට මේ ආර්ථිකය හදන්න බෑ. ඒ නිසා ඩොලර් මිලියන 8.3 8.4ක් පිරිපහදු කර තෙල් වලින් මාසෙට හොරකම් කරනවා නම් ලංකාව ජනතාවගෙන් මම ඉල්ලීමක් කරනවා රුපියල් 370න් වැඩි කරලා බලන්න. තමුන් නාන්සලා බඩගින්න ඉඳද්දි ළමයින්ට මන්දපෝෂණය හැදලා තියෙද්දි ත්‍රිවිල් මහත්තුරුන්ට ත්‍රිවිල් එක ගලව ගන්න බැරුව ඉඳද්දි දරුවට කිර ටිකක් දී ගන්න බැරුවද්දි මේ ගහන ගැහිල්ල ජාතික අපරාධයක් කියන එක මම පැහැදිලිව කියන්න ඕන. ඒ වගේම අපි දැන් නසීර් අහමඩ් මැතිතුමා මෙතනදල ගියා එතුමා අරගෙන ගියා අපි කිව්වේ මේ එතුමා තමයි ගියේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා විදියට සෞදි අරාබියටයි UAE එකටයි දැන් ජනාධිපතිතුමා මහලපු ජාත්‍යන්තරයේ ඔක්කොම අඳුරනවලු යාළුවලු හරිද හැබැයි මේ හොරකම නවත්තන්න පුළුවන් තෙල් පොලිම නතර කරන්න පුළුවන් ත්‍රී වීල් එකට කාර් එකට අපි ඉස්සර ගහුවාගේ unlimited තෙල් දෙන්න පුළුවන් government to government agreement එකක් ගහුවොත් එහෙම එක්සත් අරාබි එමිරාජ්‍ය වෙන්න පුළුවන් ඕමානෙ වෙන්න පුළුවන් සෞදි අරාබිය වෙන්න පුළුවන් මැද පෙරදිග රටක් එක්ක G2G credit line එකක් ගහුවොත් එකෙක්ටවත් සතපහකට හොරකම් කරන්නත් බෑ තෙලුත් ඇති වෙන ප්‍රමාණයක් තියෙනවා පොලිමත් අඩු වෙනවා පොලිම අඩු වුණාම කර්මාන්ත ශාලා ටිකර ඒ වගේම කුඹුරෝ ටිකර අවශ්‍ය තෙල් ටික ඔක්කොම තියෙනවා නිෂ්පාදනයේ සහ මේ සේවාවන් ටික හරියට දුවනවා එහෙම වුණානම් රටට සංචාරක වෙනවා රටට සංචාරක ආවොත් අපේ ආදායම වැඩි වෙනවා ආදායම වැඩි වුණොත් එහෙම රුපියල යම් ප්‍රමාණයකින් අර ශක්තිමත් වෙලා ශ්‍රමිකයන් යන මුදල්තාව වැඩි වෙනවා හැබැයි මේක කරන්න කාටවත් උවමනාවක් නැහැ මේ ආණ්ඩුවේ පසුබෙල ඉන්න මන්ත්‍රීවරුන්ට අපි කියනවා තමුන්නාසලා නිකම් මේ කහින් නැතුපා බරුවට මේව හොයන්න ඔබතුමන්ලාට සතභාගක්වත් මේවායින් හම්බෙලා නැහැ හරිද මේ ගහන කට්ටිය නහුතටම ගහනවා ඊළඟට මම මේ යෝජනා මම කියන්නම් මේ මුලාසල මන්ත්‍රීතුමනි දැන් මේ ආකාරයටම මුල් දවසේ 10ක් මේ ලෝස් ටෙන්ඩර් කරන කෙනාට දැති ඩොලර් ටික මාසෙකට පස්සේ ඩොලර් ගෙවන්න එනකොට මෙන්න පෙට්‍රල් ඩීසල් ලීටරයකට ඩොලර් 32ක් ප්‍රීමියම් එකක් ගෙවනවා පෙට්‍රල් ලීටරයකට ඩොලර් 25ක ප්‍රීමියම් එකක් ගෙවනවා එතකොට මේ ගෙවලා ගන්න කණ්ඩායම කොහාටද මේව යන්නේ එතකොට මේවා ඇමතිවරයාට කැබිනට් පත්‍රිකා දාන්න පෙට්‍රෝලියම් එකේ ටෙන්ඩර් බෝඩ් එකෙන් පෙට්‍රෝලියම් සංස්ථාවෙන් අනුම මේ නිර්දේශ කරලා තියෙනවද මේවා පැහැදිලි කරන්න ඕන ඒ නිසා අපි කියන්න කැමතියි ට්විටර් පණිවිඩ දදානිලා වැඩන්නේ දැන් ෆලෝවර්ස් ලඩු දීගෙන යන්නේ මේ කතන්දරේ කියන්න අපි මේක අනිවාර්යයෙන්ම අධිකරණ ක්‍රියාමාර්ග වලට අරගෙන යනවා අධිකරණ ක්‍රියාමාර්ග වලට අපි අරන් යනවා මොකද දැන් සමහර කට්ටිය හිතන් ඉන්නේ අරගලේ ඉවරයි දැන් ආයි එන්නේ නැහැ දැන් මෙන්න අධිආරක්ෂිත කලාප දාලා අරව කරලා මේව කරලා බය කරන්න පුළුවන් කියලා නමුත් මුලාසනේ මන්ත්‍රීතුමනි අරගලේ ආපු මතවාදය මැරිලා නැහැ ඒක හැම ගෙදරකම හැම පාරකම හැම වීදියකම හැම ගමකම තියෙනවා එකක් මතක තියාගන්න ඕනේ ඊළඟ පාරේ එන අරගලේ මධ්‍යම පාන්තිකයන් නෙමෙයි එන්නේ මම කොළඹ නගරයේ නාගරික වතු නිවාස නියෝජනය කරන මන්ත්‍රීවරයා හැටියට මම කියන්න කැමතියි බඩගින්නෙන් එන අරගලය ඕක හමුදා පොලිසිය දාලා නතර කරන්න බෑ මොකද බඩගින්න කියන එකද හමුදාවට පොලිසියට දැනලා තියෙන්නේ ඒ නිසා මේ ජනාධිපතිවරයාටයි මේ ආණ්ඩුවට අපි කියන්න කැමතියි තවදුරටත් තමුන්නාසලා පේන්නේ නැති වෙන විදියට දිගින් දිගටම හොරකම් කරනවා නම් ඒකේ පාඩුව විඳලා ගන්න ලෑස්ති වෙන්න කියලා ඊළඟට දැන් තව හොරකමක් මම එලි කරන්නම් මුලාසනේ මන්ත්‍රීතුමනි ගෑස් වලින් ගහන්නේ කොහොමද කියලා ඉවරලා දැන් අද ඊයේ ඉඳලා සම්දර්ශනයක් ගෑස් මේ අඩු වෙනවලු මේ රුපියල් 200කින් 300කින් එතකොට 5175ට තියෙන මේ ගෑස් එක මුලාසනේ මන්ත්‍රීතුමනි 1493ට බහින්නේ නැහැ අපි ගෝඨාභය රාජපක්ෂට ආණ්ඩුව බාර දෙනකොට ගෑස් සිලින්ඩරයක් 1493යි ඊට පස්සේ ආයෙක 2675ට වැඩි කරලා 5175 දක්වා ඇවිල්ලා දැන් 300ක් අඩු කරනවලු ඒක හරියට 114 තිබ්බ පෙට්‍රල් මේ පෙට්‍රල් ලීටරේ 410ට අඩු වුණාම හරිද මේ අඩු වුණා වගේ කිරිබත් කරන කණ්ඩායමක් මේගොල්ලෝ ඒ නිසා ගෑස් වලින් ගන්න විදිය මම කියන්නම් දැන් මුලාසනේ ගරු මන්ත්‍රීතුමනි මීට මාස 3-4කට කලින් ජූලයි මාසේ මැයි මාසේ තිබ්බ ටෙන්ඩරයක් ඉවර වුණා ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගේන්න ඊට පස්සේ සල්ලි නැහැ කියලා ඒක අතහැරියා ඊට පස්සේ එකපාරටම ජූනි මාසේ අහනවා ඒ සැපයුම් කරුවන්ගෙන් එකපාර 15000 දෙන්න පුළුවන්ද කියලා ඉවරලා ඊට පස්සේ ඒක දී ගන්න බැරි වෙනවා එතකොට එනවා අර ස්පොට් බයින් එකට
DCC for the chair
නියෝජකාරක සභාපතිතුමනි එතකොට ඒක ඉවර වුණාම ඊට පස්සේ ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 70කුත් ලංකා ආණ්ඩුවෙන් ඩොලර් මිලියන 20කුත් දාලා මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගෑස් ගේන්න හරිද අර ටෙන්ඩර් ක්‍රියාපටිපාටි අනුගමනය කරන්නේ නැතුව ඉහළාගයක් තියෙන ආයතනයකට දුන්නා හදිසි මිලදී ගැනීම හදිසි මිලදී ගැනීම පොලිම ඉවර කිරීම සඳහා ඉක්මන්ලු පොලිම ඉවර කරන්න ඕන කිසිම තර්කයක් නැහැ හැබැයි පොලිම ඉවර කිරීමේ මුවාවෙන් හොරකම් කරන එකට අපි විරුද්ධ දැන් ඒ ගේන ලක්ෂේ මේ ඔක්තෝබර් මාසේ ඉවර වෙනවා දැන් තව ටෙන්ඩර් එකක් දාලා තිනවා මෙට්‍රික් ටොන් 280000කට දැන් මේ ටෙන්ඩර් එක මාස දෙකක් තිස්සේ රබර් වෙවි යනවා අඩු ලංසුලාභියාට තාම අවෝඩ් කරන්නේ නැහැ කවුරු හරි අඩු ලංසුලාභියෙකුට අවෝඩ් කරලා යම් කාලයක් දෙන්න ඕන ඒ නැව් වලට මෙහාට එන්න ඒ නැව් වලින් අපේ ලංකාවේ බෝයාවන්ට එන්න පුළුවන් පොඩි නැව් වලට පටවන්න ඕන හැබැයි මේක දෙන්න නැතුව මොකද කරන්නේ මේක ඇදගෙන ගිහිල්ලා තාක්ෂණික කාරණා දාලා අවශ්‍ය කරනවා ඊට පස්සේ මොකද වෙන්නේ ඔක්තෝබර් මාසයේ අග නැවත සතියකට හමාරකට විතර ගෑස් පොලිමක් කියයි ඒ පොලිමාවම නැවතන්න කියන අන්න පොලිම නැති කරන්න ලොකු මේ ස්පොට් බයින් වලට යන්න ඕන කියලා ඒ නිසා ගිය පාර මෙට්‍රික් ටොන් ලක්ෂයෙන් රුපියල් මිලියන 1200ක් විතර හොරකම් කරා. මේ පාර 280000කින් අනිවාර්යයෙන්ම ලෑස්ති වෙන්නේ රුපියල් මිලියන 3000කට වැඩි හොරකම් කරන්න. ඒ නිසා කෝප් කමිටුවද ඇද ඉඳලා පත් කරා. දැන් අපි කෝප් කමිටුව හමුවට ගෙනල්ලා මේ පිළිබඳව නැවත විමර්ශනයක් කරනවා කියන එකත් අපි පැහැදිලිවම කියන්න ඕන. ඒ වගේම මුලාසනේ ගරු මන්ත්‍රීතුමනි, දැන් මේ පැත්තේ හිටපු කට්ටිය ඔක්කොම කිව්වා රනිල් වික්‍රමසිංහ මහත්තයාට මහ බැංකු හොරා, හරිද, අර්ජුන් මහේන්ද්‍රන්ව ගිනාවේ යා අරක මේක කියලා අන්න ජපානය යන ගමන මේ ජනාධිපතිතුමා ගිහිල්ලා මේ පැය 6ක් සිංගප්පූරුවේ හිටියා. පත්තරවල ගියේ සිංගප්පූරුවේ අභ්‍යන්තර කටයුතු ඇමතිවරයා හම්බුණා කියලා. නමුත් අපට තියෙන වාර්තාවනෝ නම් ජනාධිපතිතුමා ජපානය යන ගමන් සිංගප්පූරුවෙන් බැහැලා දවල් කෑම කාලා තියෙන්නේ මහ බැංකු මංකොල්ලේට වක් කියලා පැනල ගිහිල්ලා ඉන්න අර්ජුන් මහේන්ද්‍රන් එක්ක කියන එක අපි පැහැදිලිව කියන්න ඕන. ඒ වගේම තමයි මුලාසනේ ගරු මන්ත්‍රීතුමනි, දැන් මේ අය දැන් 22 වෙනි සංශෝධනයෙන් සම්මත කරන්නේ නැහැ. බයයි, චන්ද්‍රය යන්න බයයි. දැන් මැතිවරණ කල්තියදී යනවා. දැන් උදාහරණයකට මේ ආණ්ඩුවට ජනවරමක් නැහැ. ඇයි ජනවරමක් නැත්තේ? 69 ලක්ෂයක් හම්බුනේ ගෝඨාභය රාජපක්ෂට. එයා ඉල්ලා ඔස්සුනා. ඊට පස්සේ මහමැතිවරණේ වරම හම්බුනේ මහින්ද රාජපක්ෂට. එයාත් ඉල්ලා ඔස්සුනා. එතකොට මේ පළාත් පාලන ආයතනවල වරම හම්බුනේ අවුරුදු 4කට. දැන් 4.5ක් වෙලා තියෙනවා. වරමක් නැහැ. අපි ඒ නිසා මැතිවරණ කොමිසමට කියනවා නීති අනුව වහම මැතිවරණ තියන්න. එතකොට කාගේ කිල්ලෝටවල තියෙන බඩු ටිකත් එළියට එවි ජනමතේ කොතනද තියෙන්නේ, අරගලේ මතවාදයේ කොහොමද ගම ඇතුලේ තියෙන්නේ, නගර ඇතුලේ තියෙන්නේ කියන එක ඒගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි ඊටාම පැහැදිලිව කියනවා ඔච්චර පුළුවන් නම් ඡන්ද තියන්න. මොකද හේතුව මේගොල්ලෝ මෙහෙම ගියත් කොහොම ගියත් අපි පැහැදිලිව කියන්න ඕන. දැන් මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදේ සහයෝගය ගන්න ඕන, ආසියානු සංවර්ධන බැංකුවේ සහයෝගය ගන්න ඕන. මේ ඔක්කොටම ජනමතයක් ඉල්ලනවා, ජනවරමක් ඉල්ලනවා. ඒ ජනවරම ඉල්ලනවා නම් මැතිවරණයක් තියන්න ඕන. මැතිවරණයක් නැතුව ජනවරම කොහෙද කියලා තහවුරු කරන්න බෑ. ඉතින් ඒ නිසා මුලාසනේ ගරු මන්ත්‍රීතුමනි, දැන් මේ ආණ්ඩුව 22 වෙනි සංශෝධනය කඩාකප්පල් කරුවට 19 වෙනි සංශෝධනය වෙනුවෙන් පෙනී හිටපු 19 සංශෝධනයේ තියෙන කරුණු කාරණා සියල්ල වෙනුවෙන් කවර ආණ්ඩුවක් ගෙනාවත් ඒ 22 තියෙන ඒ කරුණු වලට අපි පක්ෂපාති වෙනවා කියන එක පැහැදිලිව කියන්න ඕන. ඒ නිසා මගේ කතාව අවසන් කරන්න කලින් කියන්න ඕන, මාර්තු මාසේ 20 වෙනිදාට කලින් පළාත් පාලන මැතිවරණය තියන්න ඕන. මේ පළාත් පාලන මැතිවරණය මාර්තු මාසේ 20 වෙනිදාට කලින් තියන්න නම් මේ අවුරුදු චන්දනාමලේකන අරගෙන තිබ්බත් ලබන ජනවාරි මුල හරියේ මේක කැඳවන්න ඕන. ඒ නිසා මේක කල් දාන්න නොයෙකුත් උප්පර වෙට්ටි යොදන්න නැතුව ජනවරම ටෙස්ට් කරලා බලන්න. ඒ සඳහා මේ මැතිවරණය නියම කාලෙට තියන්න කියලා සිලිමින් මගේ කතාව අවසන් කරනවා. මම ස්තුතියි.
Thank you. Honorable. Excellency the President.
මගේ නම සඳහන් කරා මං අර්ජුන මහේන්ද්‍ර මහතුමා එක්ක සිංගප්පූරුවේදී දවල් කෑම ගත්තා කියලා. මම කියන්න කැමතියි උදේ වරුවේ ඒ ඇමතුමා එක්ක උදේ කෑම ගත්තා. අපි දවල් කෑම ගත්තේ මං සිංගප්පූරු එයාලයින් එකේදී. මොකද මම එකට යන්න තිබුණ එකට නැග්ගෑම් පස්සේ ඒ වෙලාවේ තමයි කෑම ගත්තේ. ඕන්නම් මම මෙනු එකක් ගෙනත් වෙන්නන්නම් මොකද්ද එදා ගත්තේ කියලා. ඒ නිසා මම කනගාටු වෙනවා මේ මරික්කා මන්ත්‍රීතුමා මෙහෙම අසත්‍ය ප්‍රකාශයක් කරපු එක. අනික් අතට මේ මරික්කා මන්ත්‍රීතුමා කිව්වා දැන් මැද පන්තියේ තමයි එකතු වෙලා අරගලයට එන්නේ, දැන් විශාල අර්බුදයක් අරගලයක් එනවා කියලා. මේක මීට ඉස්සෙල්ලා කිව්ව හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මැතිණිය. මම දැන් කැමති දෙන්නම එක එක එකම ප්‍රකාශයක් කරන්නේ ගැන. මම මේක එකඟ වෙන්නේ නැහැ. ඒත් අඩු ගානේ දැන් හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මැතිණියගේ අඩිපාරේ මරික්කා මන්ත්‍රීතුමා යනවා කියලා අපිට
පේනවා.
මම දැක්කේ නැති එකක් තමයි මම කිව්වේ මාධ්‍ය පළවෙච්ච එකක්. ඉක්බාල් අතාස් කියන මාධ්‍යවේදියා ලියලා තිබ්බා.
නැහැ,
පැහැදිලි කිරීම කරන්නේ. ඒ මාධ්‍ය තිබ්බ එකක් කිව්වේ. ඒ වගේම ඔබතුමා හොඳටම දන්නවා ඔබතුමා මගේ නායකය වෙලා ඉන්න කොට මම හිරුනිකා මැතිණිය අඩිපාරේ කවදාත් ගිහිල්ලත් නැහැ යන්නෙත් නැහැ.
ඒකයි ඔබතුමා දැන් එහෙම යන්නේ නැත්තම් තියෙන මං එක්ක ගමන යන්න.
Honorable Gamini Lokuge, you have 15 minutes.
කාර්ක සභාපතිතුමනි, මේ BOI එකේ සමාගම් වලට බදුසාන දෙන එක හොඳයි අපිට ආයෝජනය වෙන හින්දා. නමුත් අපිට ප්‍රශ්නයක් තියෙනවා. අපි ආයෝජක ලංකාවට ගෙන්නගන්නේ අපිට විදේශීය මේ ගෙන්නන්නත් අපේ තරුණ තරුණයන්ට ආරක්ෂාවල් ලැබලා දෙන්නත්. නමුත් අද විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා BOI එකේ. ස්ථීර සේවකෝ නැහැ. මෑන් පවර් වල සේවකෝ තමයි ඉන්නේ. එතකොට මේ මෑන් පවර් වල සේවකෝ ඉන්නකොට යායන්ට අර්ථසාධකද්‍රෝහණ නැහැ, ග්‍රැටිවිටි එක නැහැ, කම්පරු නීති රීති ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ හින්දා මම මුදල් කාරක සභාවට කියනවා මේ පහසුකම් දෙනකොට සේවකින්ගේ ප්‍රශ්න දිහත් බලන්න කියලා. අද BOI එකේ තියෙන සමාගම් වලින් වැඩි හරියක් ස්ථීර සේවකෝ තියාගන්නේ නැහැ. මෑන් පවර්ලින් ගන්න දිනපතා පරිගමන සේවකයෝ ඉන්නේ. ප්‍රොඩක්ෂන් ලයින් එකට සේවකයෙක් දෙන්නේ අඩු නම් ඒකට මෑන් පවර්ලින් සේවකයෝ ගත්තට ප්‍රශ්නයක් නැහැ. 100%ක් සේවකයෝ මෑන් පවර්ලින් අරගෙන කටයුතු කරනවා නම් ඒක විශාල අර්බුදයක් වෙනවා. මම දන්නවා හුඟක් සමාගම් දැන් ක්‍රමක්‍රමයෙන් ස්ථීර සේවකයෝ අයින් කළා. මෑන් පවර් සමාගම් වලින් ගන්නවා ඒ සේවකයින්ට අර්ථසාධක අරමුදල ගෙවෙන්නේ නැහැ. සේවක භාරකාර අරමුදල ගෙවෙන්නේ නැහැ. අවුරුදු 4කට වැඩි 5කට වැඩි සේවය කළාට පස්සේ හම්බෙන ග්‍රැටිවිටි එක හම්බෙන්නේ නැහැ. ඉතින් මේක විශාල ප්‍රශ්නයක්. එහෙනම් අපි මුදල් කාරක සභාවට කියන්නේ මේවා පිළිබඳ සාකච්ඡා කරනකොට අපි බලාපොරොත්තු වන අරමුණු දෙකම ඉෂ්ට වෙනවද කියන එක බලන්න ඕනේ. එක අරමුණක් තමයි අපි BOI සමාගම් වලින් බලාපොරොත්තු වෙන්නේ විදේශ විනිමය මේ නිෂ්පාදනය කරන බඩු විදේශවල විදේශ විනිමය ලබා ගන්න. හුඟක් සමාගම් වලින් අපිට ලැබෙන්නේ විදේශ විනිමය සේවක වැඩකුලියයි පැකින් ට්‍රේඩ් වලට යන වියදමයි සමයි අපිට හම්බෙන්නේ. අනිත් මූලික අමුද්‍රව්‍ය ඔක්කොම අපි විදේශ රටවලින් ගේනවා. රබර් වලින් කරන කටයුතු නම් රබර් මෙහෙන් ගන්නවනොත් ඒකත් දැන් ගන්නවා එක අඩුයි. ලංකාවේ රබර් මිලත් අඩු වෙලා තියෙනවා. ඒ හින්දා මේක ඉතාම වැදගත් ප්‍රශ්නයක් බවට පත් වෙනවා. මේ තරුණ අසහනය ඇති වෙන්නේ ආයෝජන මණ්ඩලයේ ඉන්න සේවකයන්ගේ අසහනය ඇති වෙන්නේ ඒ අයගේ ස්ථීර සාවේ පිළිබඳව විවිධ ප්‍රශ්න පත් වෙලා තියෙනවා. අද බැලුවාම VOI සමාජ කටුනායක වෙනද ශේෂ්ත්‍රයේ ගත්තොත් 95%ක්ම BOI සමාජයේ. ඊට අමතරව තව ප්‍රශ්නයක් අද මේ රටේ ඇති වෙලා තියෙනවා. ලංකාවට සාක් රටවල් වල අයන්ට ඔන්නයිරල් වීසාවක් තියෙනවා. ඉන්දියාවෙන් ඔන්නයිරල් වීසාවකින් සේවකයෝ ගෙනල්ලා BOI එක ස්ටෑම්ප් කරලා දෙනවා අවුරුද්දකට වීසාවක් දෙන්න කියලා. ඉතින් ඉන්දියානු කාම්කරුවොත් ලංකාවේ විශාල වශයෙන් ඉන්නවා. මම දන්නවා මේ ඩොක්කාඩ් එකේ පමණක් 900ක් විතර ඉන්නේ. මේ වගේ සමාගම් විශාල ප්‍රමාණයක ඉන්දියානු සේවකයෝ ඉන්නවා. ඉන්දියාවේ කාම්කරු නීති විරුද්ධව උල්ලංඝනය කරගෙන. මොකද ලංකාවට එන්නේ නැහැ ආරක්ෂාවකට එනවා කියලා නෙමෙයි එන්නේ, ඔන්නයිරල් වීසාවකින් ලංකාවට එන්නේ. ආවට පස්සේ BOI එක ස්ටෑම්ප් කරලා දෙනවා මේ රටේ අවුරුද්දක් සේවය කරන්න අවසරය ලැබලා දෙනවා. ඉතින් මේක විශාල ගැටලුවක් වෙනවා අනාගතේ. අනිත් එක අපි බලාපොරොත්තු වෙන අරමුණ ඉෂ්ට වෙන්නේ නැහැ. ඒ හින්දා මේ පිළිබඳව වහාම විධිමත් විදියට සැලකිල්ල භාජනය කරන්න කියලා මුදල් කොමිටියටත් ඒ අමාත්‍යංශයේ ඇමතිවරු ඇතුළු නිලධාරි මහත්වරුන්ටත් අපි කියන්න කැමතියි. මොකද මේ විෂය පිළිබඳව කවුරුවත් කතා කරන්නේ නැහැ. අද මම මේ සම්භාව්‍ය බලාගෙන හිටියේ මේ විෂය පිළිබඳව නෙමෙයි කතා කරන්නේ. අපිට විදේශ විනිමය ලැබෙන එක ගැන, ඒක ගැන අපි සතුටු වෙනවා. ඒ සතුටු වෙන ගමන් අපේ ඒක බලාපොරොත්තුවක් තමයි අපේ තරුණ පරම්පරාවට හොඳ ආදායම් ලැබෙන ආරක්ෂාවක් ලැබලා දෙන්නේ. දැන් පෙට්‍රෝලියම් කෝපරේෂන් එකේ තිබුණා මේ බ්ලෙන්ඩින් ප්ලාන්ට් එක එන්ජින් ඔයිල් හදන එක ඒක කැල්ටෙක් සායතනයට දුන්නා. අද ඒක නෑ 5 දෙනෙක් ස්ථීර සේවකයෝ. සියලු දෙනාම ඉන්නේ මෑන් පවර් ආයතන වලින් ගත්තා. ඉතින් ඒකෙන් අපි බලාපොරොත්තු වෙන දේ ඉෂ්ට වෙන්නේ නෑ. තරුණ අසහනයටපත් වෙනවා. අවුරුදු 10ක් 15ක් ආරක්ෂාව කරලා ගෙදර යනකොට අර්ථසාධක අරමුලක් නැහැ, ග්‍රැටිවිටි එකක් නැහැ, ETF එකක් නැහැ. ඉතින් මේක විශාල ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. මේක තවම පාරටාවේ නැතුවට මුත්‍ය සමිති මේ ගැන විශාල වශයෙන් කතා කරනවා. ඒතකොට අපි යුතුයකමක් තියෙනවා කම්කරු ආඥා පනත අනුව මේ වලට අවශ්‍ය කටයුතු කරන්න. කම්කරු දෙපාර්තමේන්තුව මීට වඩා ශක්තිමත් වෙන්න ඕනේ. ඉල්දාරි මහත්තු ගිහිල්ලා මීට වඩා මේවා බලන්න ඕනේ. මේවා පිළිබඳව යම් කිසි ශක්තිමත් වැඩපිළිවෙලක් ඇති වෙන්න ඕන. මමත් කම්කරු ඇමතිවරයා හැටියට ඉන්න කාලේ මම දැකපු අත්දැකීම් දැපු කරුණ තමයි මේ. ඒ ආමතරුවේ BOI සමාගමක් වහලා දාලා ගියාම EPF ගෙවල නැත්නම් ඇරියස් එක අය කරන්න කෙනෙක් නෑ. මොකද සමාගමේ ගොඩනැගිලි ඔක්කොම බැංකුවට සින්න බැංකුවට බැඳලා බැංකුවෙන් විකුණ ගන්නවා. ඊට පස්සේ BOI ක කම් අර්ථසාධක අරමුදුරට අය කරන්න කෙනෙක් නෑ. ඉතින් විශාල ප්‍රශ්න සමූහයක් වැඩ කරන පන්තියට කම්කරුවන්ට සේවකයින්ට තියෙනවා මේ ප්‍රශ්නෙදි. ඒ හින්දා අපි යුතුකමක් තිබෙනවා මේවා පිළිබඳව සාකච්ඡා කරනකොට ඒ අංශය පිළිබඳවත් වැදගත් විදියට මැදිහත් වෙලා බලන්න. අපි බදු සහන දෙනවා නම් අවුරුදු පහකට අයට සමාගමකට පළමුකොට මේ සමාගමේ බදු සහන දෙන ගමන් නිෂ්පාදනය කරන ගමන් ඒ තමන්ගේ සේවකයින්ට හරියාකාර කම්කරු නීති රීති අනුව EPF ගෙවලා තියෙනවද ETF ගෙවලා තියෙනවද කියලා පරීක්ෂා කරන බලන එක අපේ යුතුකමක්. දැන් පුද්ගලික අංශයට අවුට්සෝස් කරලා තියෙනවා සිකියුරිටි එක. හැබැයි අවුට්සෝස් කරනකොට ඒකට කොන්දේසියක් දාලා තියෙනවා. ඒ සිකියුරිටි සපේන සමාගම් සියල්ලම කම්කරු මාත්‍යයන් සහතිකයක් ගන්න ඕනේ අවුරුද්ද අන්තිමට. එයා ඒ ගිය අවුරුද්දේ කරපු කටයුත්තට කරපු සේවකයින්ට ඔක්කොටම අර්ථසාධකම හරියාකාර ගෙවලා තියෙනවා කියලා ක්වොලිෆයි වෙන්න ඕනේ. එතකොට තමයි අර නැවත මේ අවුරුද්දට ටෙන්ඩරයක් ගන්න ඉදිරිපත් වෙන්න පුළුවන්. මේකේ මුකුත් නැහැ. මෑන් පවර් සමාගම් කොහෙවත් ලියාපදිංචි වෙලා නැහැ. ඒගොල්ලෝ EPF ගෙව්වද කියලා කවුරුවත් බලන්නේ නැහැ. ඒ අය කොහොමද ක්‍රියා කරන්නේ කියලා බලන්නේ නැහැ. නිකාම් ඔහෙ කරගෙන යනවා. හැබැයි ඒ සමාගම් සේවකෝ සැපුවාම ඒ සමාගමෙන් අර්ථසාධකවල අය කරා ගන්නවා. අය කරාගත්තට ගෙවන්නේ නැහැ. ඉතින් මේක ලොකු ගැටලුවක් වෙලා තියෙනවා. ඒ හින්දා මම අදාළ අමාත්‍යංශයට නිලධාරී මහත්වරුන්ට BOI එකට කියන්නේ ඕනෑම සමාගමකට යම්කිසි සහනයක් දෙනකොට පළමුකොටම බලන්නේ සමාගමේ ඉන්න සේවකයින්ට හරියාකාර අර්ථසාධක ක්‍රමවල ගෙවලා තියෙනවද ETF ගෙවලා තියෙනවද VAT ගෙවලා තියෙනවද ඒ සේවකයින්ට ග්‍රැටිවිටි වල තියෙනවා කියලා. එහෙම නැත්නම් අපි ඒක අපරාධයක් අපේ සේවකයින්ට කරන්නේ. ඒ හින්දා මේ පිළිබඳව මැදිවත්ත බලන්න කියන එක කීය යුතු. ඒ හින්දා මම අද කතාවක් ඉල්ලගත්තේ මට ගිවිසුම් ගැන ප්‍රශ්නයක් නැහැ. ගිවිසුම් ගන්නකොට ඒවා නීතිගානුකූලව කරන්නේ. ඒගොල්ලෝ රටාරණ බඩු වලට විදේශී බිනේ වෙනවද නැද්ද කියන එක බලාගන්න එක යුතුකමක්. නුත් සමහර සමාගම් වල පොඩ්ඩක් ප්‍රවේශමෙන් කල්පනා කරන්න ඕනේ. ඒගොල්ලෝ ෂැඩෝ සමාගම් හදාගෙන අඩු මිලට ඇරලා ෂැඩෝ සමාගමෙන් තමයි හරි මිලට විකුණන්නේ රටේ. මේ ඉඳලා ඒගොල්ලන්ගේ ෂැඩෝ සමාගම් හදාගන්නවා ඒ රටවල් වල යන්තම් කොස්ට් එක කවර් වෙන ගාණක් දාලා ඒක විදේශ විනිමය අපිට ගෙන්න ගන්න. ඒ ෂැඩෝ සමාගමෙන් තමයි නියම සමාගමට විකුණලා නියම මුදල් ලබා ගන්න. ඉතින් මේවා පිළිබඳව මීට වඩා ගැඹුරෙන් අපි පරීක්ෂා කරන්න වෙනවා. මොකද විදේශ විනිමය ලබා ගන්න අපි කටයුතු කරනකොට අපේ රටේ දේ ඌරාගෙන යන්න ඉඩ දෙන්නේ නරකයි. ඒ හින්දා මේ පිළිබඳව ගැඹුරෙන් කල්පනා කරන්න ඕනේ අවස්ථාවක තමයි අපි ඉන්නේ. ඒ හින්දා මම වැඩ බලන මුදල් අමාත්‍යතුමාටත් මුදල් කමිටුවේ සභාපතිතුමාටත් කණ්ඩායමටත් කියනවා මේ කටයුතු කරනකොට මේ පිළිබඳව කල්පනා කරලා කටයුතු කරන්න කියන එක ඉල්ලමින් මගේ වචන ස්වල්ප අවසන් කරන බොහොම ස්තුතියි.
Thank you Honorable Sanakin Rasamanikam, you have 9 minutes.
Thank you. Today I think there are a few acts that are being debated. The first one that I would like to say a few words about is the strategic development projects act, strategic development projects act, where the company named HCL Technologies Lanka Private Limited are being given a tax exemption for 12 years and that they will provide employment opportunities for 5,325 locals by 2032, and that the corporate tax will thereafter, after 12 years, that they will be charged the corporate tax. I don't want to get too much into the act itself, but right here I would like to make a request from the relevant ministry or the BOI or whichever that is approving this body to urge this company to set up their firms to create employment opportunities outside of Colombo as well. As you see, with the IT industry is an industry that's booming, but however, a starting salary that an IT staff would get in Colombo is not enough for somebody from Jaffna, Batticlo, or Hambantota, or even Mundragala to come and work in Colombo for the starting salary that they get paid, because the pay that they get for as they start will not cover even their basic expenditure for housing and food and transport in Colombo. So I would like to urge the relevant ministry and also HCL Lanka Private Limited to consider setting up their operations outside of Colombo, thereby we could develop the IT industry in all parts of the country, because it's important, because in the North and the East, I have been saying this continuously, there are many IT graduates who have the theory, the experience, the theory and the knowledge through university education, but however, they unfortunately, they don't have the practical experience to find themselves a job in Colombo. Or even if they do find themselves a job in Colombo, it will be the most basic job. So I don't want to say too much about that. And then there's a second bill that's here today. It's about the Import and Export Controls Act, where there are certain items are being given exemptions, like electric motorcycles, and also certain are being removed, like cane or beet sugar, chemically purposed. And however, these sort of exemptions and import regulations will not help this country come out of this crisis. අද විශේෂයෙන්ම මේ මේ ආර්ථිකයේ සම්බන්ධව අපි කතා කරනකොට මේ ආනයන අපනයන බදු ආනයන අපනයන බදු වලට වෙනති කරන වෙනස්කම් තුලින් මේ රට අද මුහුණ දෙන විශාල ආර්ථික අර්බුදයෙන් එළියට යන්න ක්‍රමයක් නැහැ. මොකද අද ගත්තම අපේ 2019 තිබ්බ අපේ net trade balance එක, ඒ කියන්නේ අපේ ආනයන සහ අපනයන අපේ ඩොලර් වල ඩොලර් පිට යාම සහ ඩොලර් ඇතුළට වීම පිළිබඳව වෙනස බැලුවම අපි ධන 1700ක් ඉඳලා තියෙන්නේ ඒ ට්‍රේඩ් බැලන්ස් එක. මේ වෙනතුරු අපි ඇවිල්ලා තිනවා මිලියන ඍණ මිලියන 138ක් වෙනකල්, මේ අවුරුද්දේ සමවෙන්න ඍණ 661ක් වෙනකල්, ජනවාරි සිට ජූලි වෙනකල් 2022 ඇවිල්ලා තිනවා. ඉතින් මේ ආර්ථික අර්බුදය කියන්නේ මේ පොඩි අර්බුදයක් නෙවෙයි. මේ වගේ මේ ට්‍රයිසිකල් ගේන එකේ මේකට දීලා නැත්නම් මේ පොඩි පොඩි බීට් ජූස් දෙන ඒවා ඉම්පෝට් කරන එක නවත්තලා මේ ආර්ථික අර්බුදය විසඳන්න බෑ. මොකද අපේ 2019 තිබ්බ අපේ තිබ්බ රෙමිටන්සස් විදේශ ශ්‍රමිකයන්ගේ ඇතුළට සල්ලි එන ප්‍රමාණය 2019 3895ක තිබ්බ 3.895 බිලියන් තිබ්බක අද වෙනකොට 1.8 වලට අඩු වෙලා තියෙනවා. ටුවරිසම් අපේ 2119ක් තිබ්බක අද 1086ට අඩු වෙලා තියෙනවා. ඉතින් මේක නිසා මේ රටේ පහුගිය මාස දෙක ඇතුළත යම් තාක් දුරකට එක්ස්පෝර්ට් ඈර්නින් වැඩි වෙලා තිබ්බට ඉම්පෝර්ට් අඩු වෙලා තිබ්බට ඒ එක්ස්පෝර්ට් ඈර්නින් වැඩිලා දෙන අපි එක්ස්පෝර්ට් කරන මේ ප්‍රමාණය බඩු ප්‍රමාණයේ වැඩිවීමක් වෙලා නැහැ. ඒ එක්ස්පෝර්ට් කරන වැලියු එක, ඒ කියන්නේ එක්ස්පෝර්ට් කරන ප්‍රොඩක්ට් එකේ තියෙන වටිනාකම, මුදල් මේ වටිනා එකේ ගාණ වැඩි වෙලා තියෙනවා. ගාණ වැඩි වෙච්ච නිසා තමයි එක්ස්පෝර්ට් ඉන්කම් එක ගිය මාස දෙක තුන ඇතුළත ඉන්ෆ්ලේෂන් නිසා ගාණ වැඩිලා තියෙනවා. එහෙම නැතුව අපේ එක්ස්පෝර්ට් එක වැඩිලා නැහැ. ඉතින් අපි ඇත්තටම මේ රටේ තියෙන විශාල ආර්ථික අර්බුදයක් තුලින් අපි පිටට එනවා නම් මම මේ කිව්වා වගේ මේ HCL ආයෝජනයේ වගේ ආයෝජන ගේන එක ඉතාම වැදගත්. හැබැයි මේ HCL ආයෝජනය ආවත් අවුරුදු 12ක බදු සහනයක් දුන්නම මම හිතන්නේ මේ රජයට එන්න තියෙන ආදායමත් යම් ප්‍රමාණයක් අඩු වෙනවා. ඒක නිසා අඩුම ගන්න එක ජනතාවට යන විදිහේ වැඩ පිළිවෙලක් කරන්න කියලා තමයි ප්‍රධාන වශයෙන් මගේ ඉල්ලීම. හැබැයි අද වෙනතුරු අපි මේ රාණ්ඩුව මේ වගේ මම කිව්වා වගේ අලුත් ආයෝජන ගෙනල්ලා වැඩි වශයෙන් මුදල් ලංකාවට උපයන්න පුළුවන් ක්‍රමවේදයන් පිටිපසු හඹා යනව වෙනුවට අද මොනවද කරන්නේ? අද හඹා යන්නේ තරුණ අරගලකරුවන් පිටිපස්සම දහමා යන්නේ. මම පහුගිය සැප්තැම්බර් 10 වෙනිදා සිට 2 වෙනිදා දක්වා කංකසන්තුරේ සිට හම්බන්තොට තංගල්ල දක්වා අපි ගියා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අහෝසි කරන්න කියලා පෙත්සමක් අරගෙන. මේ හැම දිස්ත්‍රික්කයේම ජනතාව මුහුණ දුන්න දුෂ්කර දේ අපිට දැක ගන්න පුළුවන් වුණා. හම්බන්තොට මීකිරි විකුණන මිනිස්සයාගේ ඉඳන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වීගොවියගේ ඉඳන් උතුරු පළාත්වල මාළු දීවරයන්ගේ ඉඳන් නැගෙනහිර පළාතේ කිරිගොවියන්ගේ ඉඳන් කොළඹ දිස්ත්‍රික්ක ඇතුලේ මධ්‍යම පන්තියේ රැකියා කරනවාගේ ඉඳන් ත්‍රිවිල් පදිරි මිනිස්සු අද ඔක්කොම අමාරුවෙන් ඉන්නේ. මේ රටේ ඊළඟ වේල් තුනක් කන්න බැරි තත්ත්වයට මේ රට ඇවිල්ලා තියෙන්නේ. හැබැයි ඒ වගේ තත්ත්වයක් තියෙනකොට අපේ මේ ඩොලර් සංචිත අඩු වෙලා තියෙනකොට අද වෙනතුරුත් අපේ ඉම්පෝර්ට්ස් අඩු වෙලා සමාවෙන එක්ස්පෝර්ට්ස් අඩු වෙලා අපේ ඩොලර් තියෙන ඩිෆරන්ස් එක ඉම්පෝර්ට් එක්ස්පෝර්ට් අතර තියෙන වෙනස පරතරය වැඩි වෙගෙන යනකොට අද ආණ්ඩුව ඒව වලට විසඳුම් හොයන්නේ නැතුව අද ආණ්ඩුව මොනවටද හොයන්නේ විසඳුම්? අද හවස තියෙනවා කිරිබත් ගොඩ අන්තරේ මේ යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ගෙන් අද රැස්වීමක් ලෑස්ති කරලා දෙනවා මේ මර්ධනයට විරුද්ධව. ඒ රැස්වීම වෙනුවෙන් සැප්තැම්බර් 28 වෙනිදා ගිහිල්ලා ඒගොල්ලන් පර්මිෂන් අරන් තියෙනවා. ඒ සවුන්ඩ් පර්මිෂන් අරන් තියෙනවා. මංගව තියෙනවා මේ ලිපි මම මෙතන සභාගත කරන්නම්. කැලණිය ප්‍රාදේශ සභාවෙන් ගිහිල්ලා මේ ලියුම් බාර දීලා සැප්තැම්බර් 28 වෙනකොට පර්මිෂන් අරන් තියෙනවා. හැබැයි ඊයේ, ඒ කියන්නේ අද රැස්වීම තියෙනවා නම් හවස ඊයේ ඔක්තෝබර් 3 මේ පර්මිෂන් එක කැන්සල් කරලා දෙනවා. මුදලුත් ගෙවලා තියෙනවා. මේ රුපියල් 9000ක මුදලුත් ගෙවලා තියෙනවා. මේ මදිවට ඒක ගැන අහන්න ගියපු යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ට ඒ ප්‍රාදේශ සභාවේ සමහර මන්ත්‍රීවරුන් තර්ජනය කරලා තියෙනවා. හැබැයි ඉතින් අද මොනවද වෙන්නේ? අනිවාර්යයෙන් මේ අන්තරේ මේ සිසුවන්ගේ රැලියක් ඒගොල්ලන් කොහේ හරි පවත්වනවා. එක්කෝ පාරයිනේ පවත්වයි නැත්නම් යුනිවර්සිටි එක ඉස්සරහා පවත්වයි. මේ සවුන්ඩ් පර්මිෂන් එක අයින් කරා කියලා ඒගොල්ලන් නවත්තන්නේ නැහැ මේක. මේක නවත්තන්නේ නැති වුණා මොනවද වෙන්නේ? පාරේ මෙන්න අන්තරේ පාර්ට් ඇවිල්ලා ඉන්නවා, පොලිසියෙන් ඇවිල්ලා ඉන්නවා, මෙන්න යන්න දෙන්නේ නැහැ, පාරව හිර වෙනවා කියලා. මෙන්න මේ වගේ පිරිස් නැවත ත්‍රස්තවාදීන් බවට පත් කරන්න හදනවා.
මේ පාර බ්ලොක් කරනවා මෙන්න පොලිසියත් එක්ක ගැටෙනවා. ඉතින් ඒ ළමයි පර්මිෂන් අරගෙන රැලියක් පවත්වන්නේ නැද්දි ඒකට පර්මිෂන් දෙන්න දුන්න පර්මිෂන් එක කැන්සල් කරලා ඒ ළමයි පාරට ඇවිල්ලා ඊට සුද්ඝෝෂණය කරන් පස්සේ කියනවා මෙන්න ත්‍රස්තවාදීන් ෆැසිස්ට්වාදීන් එනවා කියලා. ඉතින් මේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතයටද ඉදිරි අනාගතයේදී මෙවන් අරගල කරන් මේ ජනතා මේ තරුණ තරුණිය තවදුරටත් අත්අඩංගුවට ගන්නේ මොකද අද වෙනතුරු දවස් 47ක් වසන්ත මුදලිගේ ඇතුළු ඒ ශිෂ්‍ය නායකයන් තුන්දෙන ශ්‍රීධම්ම ස්වාමීන් වහන්සේත් සියලු දෙනාම අද වෙනතුරු දවස් 47ක් අත්අඩංගුවේ බාහිර අත්අඩංගුවේ ඉන්නවා. අද වෙනතුරු වුන් කරපු වැරද්ද මොකද්ද ත්‍රස්තවාදී මොකද්ද කියලා මේ පාර්ලිමේන්තුවට හෙළි කරන්න. මේ පාර්ලිමේන්තුවේදී කියන්න මොකද්ද ඒගොල්ලන්ගේ පරීක්ෂණ වලට වෙලා තියෙන කියලා. ඊට අමතරව 2019 පාස්කු ප්‍රහාරයේ සම්බන්ධයි කියලා අත්අඩංගුවට ගත්ත තරුණයින් අද වෙනතුරු හිලබාරේ ඉන්නවා. මොකද්ද ඒ තරුණයා 300 වඩා කරපු අය කරලා තියෙන්නේ. 2009 අවසාන යුද්ධයේ කාලයේ සිතන් අද වෙනතුරු 45කට වඩා දෙමළ තරුණයෝ ඉන්නවා. දීර්ඝ කාලයක් ත්‍රස්තවාදී වැළැක්වීම පනත යතර අස්තර ලඟනවා. මොකද්ද මේගොල්ලන් කරපු වැරද්ද කියලා කියන්නේ මේ රටට. නැත්නම් ඒගොල්ලන්ට නඩු දාන්න, ඒගොල්ලන්ට දඬුවම් දෙන්න. ඊට පස්සේ 2009 න් පස්සේ දිගින් දිගටම ආණ්ඩුවට විරුද්ධ කතා කරා කියලා Facebook එකේ පවා ෆොටෝ එකක් දැම්ම කියලා තරුණිය අත්අඩංගුවට ගත්තා. ආද වෙනකල ඉන්නවා. මොකද්ද මේ තරුණිය කළේ තියෙන වැරද්ද? අද වෙනතුරු කියන්න මොකද්ද මේ තරුණිය කරපු වැරද්ද කියලා. එහෙම නැත්නම් මේගොල්ල නඩු දාන්න, එහෙම නැත්නම් නිදහස් ගන්න. හැබැයි අද ආණ්ඩුව මේ රටේ තියෙන ඩොලර් ප්‍රශ්නේ විසඳන්න, එක්ස්පෝර්ට් ඉම්පෝර්ට් අතර තියෙන පරතරය අඩු කරලා රටේ ඩොලර් එන පිළිවි වැඩ පිළිවිලා කරන්නේ නැතුව මේ වගේ තරුණ නායකයන්වත් මේ වගේ රටේ ජනතාව මේ ආණ්ඩුවට පිළිගන්නේ ජනතාව මර්ධනය කිරීමත් නම් ඒගොල්ලන්ගේ හිතේ තියන් ඉන්නේ. මේ ආණ්ඩුවට ඉතා ඉක්මනින්ම වැඩ වරදිනවා කියන එක මේ අවස්ථාව
කියන්නේ. One more minute.
බොහොම ස්තුතියි. ඒ වගේම තමයි අවසාන වශයෙන් මම කියන්නේ අපි දෙමළ ජාතික සන්ධානයේ වශයෙන් අපි දිගින් දිගට මේ පාර්ලිමේන්තුව තුලත් පාර්ලිමේන්තුව පිටත් කියලා තියෙන්නේ මේ වගේ තරුණ කණ්ඩායම් මර්ධනය කිරීම පැත්තකින් දාලා අපි දිගින් දිගට මිල්ලීම් කරන මේ දෙමළ ජනතාවගේ දේශපාලනමේ ගැටලු විසඳා දෙන්න කියලා පිල්ලනවා. අද වෙනතුරු ගිහිල් ඉවර ලංකාවට අපි දැක්ක මේ ප්ලේන් එක මේ ලංකාවේ තරුණ ගෑන් ළමයිව නටවල මේ කැසිනෝ වලට මිනිස්සු ගේනවා ඩොලර් හොයන්න. එහෙම ඩොලර් හොයන්න ඕනේ නැහැ. ලංකාවේ කොච්චර ආයෝජන තියෙනවද ඩොලර් හොයන්න පුළුවන්. පලාලි එයාපෝට් එක සංවර්ධනය කරන්න නීතියානුකූලව කප්පන් ඉල්ලන්නේ නැතුව කොමිස් ඉල්ලන්නේ නැතුව කියන්නේ අපි ගෙනත් දෙන්නම්. හැබැයි බලයේ ඒගොල්ලන්ගේ බලයේ බෙදා ගැනීම තුලින් අපිට පුළුවන් ඒ ආයෝජන වලට ගැරන්ටි කරන්න. මොකද අපි දැක්කා 2019 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙච්ච ගමන් 2015 ඉඳන් 19 වෙනකල් මේ ලංකාව තුල ආයෝජනය කරපු ඒ කණ්ඩායම ඇවිල්ලා ගෙනාපු ගමන් බෑන් කරා. කිව්වා මේ ත්‍රස්තවාදී කණ්ඩායම අපි මේවා බෑන් කරනවා කියලා. බෑන් කරන කිසිදු පදනමක් නැතුව බෑන් කරා. දැන් මේ 2021 වෙනකොට රනිල් වික්‍රමසිංහ ජනාධිපති වම්පසේ බෑන් ගයින් කරා. මොකද ඔවුන්ට විරුද්ධ චෝදනා නැහැ. ඉතින් අපි අද ඒ කණ්ඩායමට ඇවිල්ලා පලාලි එයාපෝට් එකේ ඉන්වෙස්ට් කරන්න කියලා හෙට ආපහු ජනාධිපතිවරයෙක් මාරු වෙලා ඒ ජනාධිපතිවරයා කිව්වොත් ඒ මොවුන් ත්‍රස්තවාදීන් මොවුන්ව බෑන් කරන්න කියලා ඒ ආයතනය මොකද වෙන්නේ? ඉතින් ඒක නිසා මේ රටට මේ කැසිනෝ වලට මිනිස්සු මේ ගෑනු ළමයි නටවල ප්ලේන් එකෙන් ගේනල්ල මුදල් හොයන්න ඕනේ නැහැ. ඒකට ඕනතරම් ක්‍රමවේද තියෙනවා. ඉතින් මේ ඉම්පෝර්ට් එක්ස්පෝර්ට් පනත යටතේ I'm winding up sir. මේ ඉම්පෝර්ට් එක්ස්පෝර්ට් පනත යටතේ අද වෙනතුරු මේ ගේන්න හදන දේ කරන වෙනස් කිරීම් වලින් මේ ලංකාව මුහුණ දෙන විශාල ආර්ථික අර්බුදේ විසඳන්න බෑ. මේ අපිට තව ඉදිරි අනාගතයේදී ලංකාවේ විසඳන්න ගැටලු විසඳන්න අපි ගාව ක්‍රමවේද තියෙනවා. අපි ජනාධිපතිතුමා හම්බ වෙච්ච ලාවත් මේ කිව්වා මේ කිසිම දෙයක් කඩාකප්පල් කරන්න නෙවෙයි අපි බලාපොරොත්තු වෙන්නේ. හැබැයි හරිතැනට ගෙන්න. හැබැයි මෙවන් මර්ධනයන් තුලින් අද හවස මේ රැස්වීම වගේ දෙයක් මර්ධනය කිරීම තුලින් ලැබිච්ච පර්මිෂන 28 වෙනිදා පර්මිෂන් අරන් ඊයේ හවස පර්මිෂන් එක කැන්සල් කරනවා කියන්නේ මේක ඊටාම වැරදි පූර්වාදර්ශයක්. ඒක නිසා දිගින් දිගටම මම ආණ්ඩුවට කියලා තියෙන හරි දේ කරන්න, ලංකාවේ සියලු ජනතාව වෙනුවෙන් හරි දේ කරන්න අපිත් ඒකට සහයෝගය දෙන්න කැමති කෙනෙක් කියලා මගේ කතාව අවසන් කරන බොහොම ස්තුතියි.
Thank you. Honorable Pium Anupam Pascal, you have 12 minutes.
Mulasaruda Mantrithumani Api dannawa dan Rasamanika Mantrithuma katha kara dan me shishya mardanayak gana. Shishya mardanayak kare aragala karana kota අරගලය කරපු සියලු දෙනාටම විරුද්ධව සාක්ෂිය දන්න බෑ. සාක්ෂි ඔප්පු කරන්නත් බෑ සමහර ඒවා. අපිත් අරගලේ හිටියා විශ්වවිද්‍යාල කාලෙදී. එතකොට විශ්වවිද්‍යාල කාලේ සටන් කරනකොට අත්අඩංගුවට පත් වෙනවා. මැගසින් බන්ධනාගාර ගත වෙනවා. ඒ වගේ දේවල් සිද්ධ වෙන එක සාමාන්‍ය දෙයක්. සටනට ප්‍රතිචාරය තමයි රජයෙන් ඉදිරිපත් කරන එක හීලා කරන්න. විශ්වවිද්‍යාල ශිෂ්‍යන් හීලා කරන්න නැතුව විශාල ඝාතනයක් සිද්ධ වුණා. දැන් මේ කරන්නේ විශ්වවිද්‍යාල කාලේ දුරු දෝවගේ සටන් කරනවා. නමුත් ඒ පොඩයි පොඩයි මම කතා කරන්නේ ඊට පස්සේ ඔබතුමා කතා
කරන්නේ. Honorable member
Instant my name I'm not trying to cross him. ඔබතුමා කිව්වා වගේ ලංකාවේ තියෙන දණ්ඩ නීති සංග්‍රහය යටතේ උන් අත්තරංගුවට අරගෙන වරදකරු කර බවට
පත් කරලා ගැටුවා.
ත්‍රස්තවාදී වැළැක්වීම පනත භාවිතා කරන්න එපා කියලා කියන්නේ එච්චරයි.
ත්‍රස්තවාදී වැළැක්වීම පනත ත්‍රස්තවාදයක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට ඔබතුමා කිව්වා ගිනි තිබ්බ එකත් හරියි කියලා. රට පුරාම ගිනි තිබ්බකත් හරි කියලා කිව්වා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාමාර්ග හිඳ එක්ව ගිනි තිබ්බේ. එහෙම කියපු මන්ත්‍රීවරයා දැන් ශිෂ්‍යයන් කුලප්පු කරනවා. කුලප්පු කළා ඒගොල්ලන්ගත් විනාශ කරන්න හදනේ ඔය. උතුරත් ගිනි තිබ්බා, දකුණත් ගිනි තියන්න හදනේ ඔය. දකුණේ ජනතාව විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට සාමකාමීව අධ්‍යාපනය කරගන්න නීඩ දෙන්න. එහෙම නැත්නම් උන්ව කුලප්පු කරලා විනාශයට ගෙනියන්න එපා දංගඩියට. ඒක දැනගෙන විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ අධ්‍යාපනය කරගන්න නීඩ දෙන්න. අපිත් ඒ විශ්වවිද්‍යාල හිටිය ලංකාවේ. ඕස්ට්‍රේලියාව ගිහිල්ලා ඉගෙන ගත්තට මෙහෙ උන්ට ඉගෙන ගන්න අවස්ථාව සලස්සලා තියන්න. ඔබතුමා උද්ඝෝෂණයට ගියේ නැහැ ඉගෙන ගන්න කාලේ. මේ ශිෂ්‍යයන්ට ඉගෙන ගන්න ඉඩ දීලා ඒගොල්ලන් කටයුතු කරගන්න ඉඩ දෙන්න. අධ්‍යාපනය විනාශ කළා හිරගල් වලට යවන විදියට මතවාද හදන්න එපා. ඒක හොඳට මතක තියාගන්න. ඕක තමයි මතවාදය. අන්තරේ කඳුම් කරලා උසිගන්නන එක ශිෂ්‍යයන්ව උසිගන්නලා දංගඩියට යවන හදනක තමයි වැරද්ද. උතුරට කරත් ඒක තමයි ඔයගොල්ලන්ගේ පරපුර.
Honorable member, please continue with your speech.
ඒක නිසා මම කියනවා ඒවා වැරදි මතවාද. දැන් අපි ගත්තොත් එහෙම මේ ආර්ථික ප්‍රශ්නෙට අදාළව අපේ ඇමතිතුමා අපේ මන්ත්‍රීතුමා කතා කරා ජනතා විමුක්ති පෙරමුණේ වැඩිහිටි පොලිය නැති කරයි කියලා 115 පොලිය නැති කරන්න හේතුව ඊට වඩා වැඩි පොලියක් දැන් තියෙනවා වැඩිහිටියන්ට. වැඩිහිටි මහලේකම් කාර්යාලයත් සමාජ සේවා දෙපාර්තමේන්තුවත් මගේ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ තියෙන. ඒ වගේම ගරු ජනාධිපතිතුමාගේ තමයි අමාත්‍යාංශය. අපිට උපදෙස් දීලා තියෙනවා වැඩිහිටිය වෙනුවෙන් විශේෂ කාර්යභාරයක් ඉෂ්ට කරන්න. ගරු ජනාධිපතිතුමා විදිහටත් ඒ වගේම කැබිනට් අමාත්‍යවරයා විදිහටත් අපිට උපදෙස් දීලා තියෙන එකට අනුව වැඩිහිටි දිනේදී අපි වැඩිහිටිය වෙනුවෙන් විශේෂ සෞඛ්‍ය රක්ෂණාවරණයක් ආරම්භ කරා. සාමාන්‍යයෙන් ඕනෑම රක්ෂණ ආයතනයක රක්ෂණයේ සෞඛ්‍ය රක්ෂණේ ලබා දෙන්නේ අවුරුදු 60ට හෝ 70ට වෙනකම්. මේ රක්ෂණ ක්‍රමය මගින් වැඩිහිටි දිනේදී අවුරුදු 80 වෙනකම් මේ රක්ෂණ ආවරණ ලබා දෙන. ඒ වගේම රෝහල් ගත වීමක් සහ බාහිරින් කරන්න සිද්ධ වුණොත් එහෙම වෛද්‍ය පරීක්ෂණ ඖෂධ ඒ සියලු දේවල් වලට රුපියල් 40,000ක ප්‍රතිලාභ දීමනාවක් ලබා දීමේ රක්ෂණයක් අපි ආරම්භ කරා. ඒක රට පුරාම ව්‍යාප්ත කරන විශේෂයෙන්ම අඩු ආදායම් ලාභී වැඩිහිටියන්ට. ඒගොල්ලන්ට කිසිම වියදමක් බොහොම සුළු වියදමකින් සුළු කොටසක් ආයෝජනය කළා. ඒක 150ක් රජයෙනුත් 150ක් රුපියල් 400ක 500 වගේ ප්‍රමාණයක් අපි ගෙවන දීවනායම දායකත්වයේ ලබා දීලා වැඩිහිටියන්ට මේ වැඩිහිටි දිනේදී අපි ලබා දීලා තියෙන එක ක්‍රියාත්මක කරන දීප ව්‍යාප්තවම අවුරුදු 80 දක්වා ඒගොල්ලන්ට රක්ෂණ ආවරණය ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි දන්නවා මන්දපෝෂණ තත්ත්වය ගැන කතා කරා. මන්දපෝෂණ තත්ත්වයේ සම්බන්ධයෙන් උත් අපේ අමාත්‍යාංශයේ විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරන. ඒ වගේම අපි ආර්ථිකය සම්බන්ධයෙන් ගත්තොත් විශේෂ දෙයක් තමයි ජපන් රැකියා. මේ අවස්ථාව ඉතාමත් වැදගත් තමයි විදේශ රැකියා සම්බන්ධයෙන් ජපන් රැකියා කියන එක ඉතාමත් වැදගත්. අපේ සමාජ සවිබැල ගැනීමේ අමාත්‍යාංශය යටතේ ජනාධිපතිතුමාගේ උපදෙස් මත 17 වෙනිදා එළඹෙනවා ජාත්‍යන්තර දිළිඳුකම පිටදකීමේ දිනය. ඒ දිනට අපි දීප ව්‍යාප්තව ලංකාව පුරාම ජපන් පන්ති ආරම්භ කරනවා. ඒ වගේම සෑම දිස්ත්‍රික්කෙම යාපනයේ සිට හම්බන්තොට දක්වා සියලුම දිස්ත්‍රික්කවල අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාල තෝරගෙන ඒවා ජපන් පන්ති ආරම්භ කරලා මනුෂ්‍ය නානාකාර අමුතුමාගේ පූර්ණ අනුග්‍රහය සහ සහය ලබාගෙන ජපන් රැකියා සඳහා සමෘද්ධිලාභී පවුල් සහ අනිකුත් සියලුම හැකියාව තියෙන පිරිස් යොමු කරන්න අවශ්‍ය කරන කටයුතු කරනවා. ඒ වගේම තමයි අපි කතා කරලා වැඩිහිටි සහනාධාර සම්බන්ධයේ ප්‍රශ්න. ඒක නිසා මම මේ අවස්ථාව විශේෂයෙන් මාධ්‍යවේදීන්ට කියනවා ජපන් ගුරුවරුන් අපිට අවශ්‍යයි. ජපන් භාෂාව උගන්නන රටේ ගරු කතානායක ගරු මන්ත්‍රීතුමනි අපිට අවශ්‍යයි ජපන් ගුරුවරු, ජපන් භාෂා ගුරුවරු. ලංකාවේ සියලුම දිස්ත්‍රික්කවලින් ජපන් ගුරුවරු අවශ්‍යයි. ගිය ඉරිදා දෙමළ සිංහල ඉංග්‍රීසි පත්‍රවල ජපන් ගුරුවරුන්ගේ අවශ්‍යතාවය පැහැදිලි කරලා අපි දැන්වීම පළ කරා. සියලු මන්ත්‍රීවරුන්ගෙනුත් මාධ්‍ය ආයතනවලුත් ඉල්ලා සිටිනවා අපිට ගුරුවරුන් ලබා දෙන්න අවශ්‍ය කරන කටයුතු කරන්න කියන එක. කතානායක ගරු මන්ත්‍රීතුමනි ඒ වගේම විශේෂයෙන්ම මතුන ප්‍රශ්නයක් වැඩිහිටි සහනාධාරය පිළිබඳව. වැඩිහිටි සහනාධාරය ලබා දෙන්නේ සමෘද්ධි බැංකුවෙන් විතරයි. මීට පෙර තැපැල් කන්තෝරෙන් ලබා දීපු දේ සමෘද්ධි බැංකුවෙන් ලබා දීම නිසා බරපතල ප්‍රශ්නයක් ඇති වුණයි කියලා මම අමාත්‍යංශය බාර ගන්න පෙරම ඒ ප්‍රශ්නේ අපිට ආවා. ඒ අනුව අමාත්‍යංශය බාරගත්ත ගමන්ම කරු මන්ත්‍රීතුමනි අපි ගත්ත තීන්දුව තමයි අපි ගත්තොත් එහෙම තැපැල් කාන්තෝරු සංඛ්‍යාවට වඩා අඩු සංඛ්‍යාවක් තියෙන සමෘද්ධි බැංකු. සමෘද්ධි බැංකු වලට ආවහම වැඩිහිටියන්ට විවිධ ආබාධ තියෙන වැඩිහිටියන්ට ඒ වගේ වක්වඩු රෝගීන්ට ඒ වගේම වැඩිහිටි වක්වඩු රෝගීන් ඇතුළු ඒ පිරිසට අපහසුතාවයක් ඇති වෙනවා. ඒක නිසා අපි තීන්දුවක් ගත්තා. සෑම ග්‍රාමසේක වසමකම තියෙනවා සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ට කාර්යාලයක්. සමෘද්ධි සංවර්ධන නිලධාරී කෙනෙක් ඉන්නවා. එම කාර්යාලයෙන් වැඩිහිටි දීමනාව සහ වක්වඩු දීමනාව සහ ආබාධ දීමනාව ලබා ගන්න පුළුවන් මෙවර සිටම. ඒක නිසා ඉතාමත් පහසුවක්. ඒ වගේම යම්කිසි ආබාධිත කෙනෙක් හෝ වැඩිහිටි කෙනෙකුට ආබාධිතත්වයෙන් හෝ වැඩිහිටි තත්ත්වය නිසා යන්නෙන් අපහසු වුණා රෝගී තත්ත්වයක් තියෙනවා නම් අපේ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ගෙදරටම ගිහිල්ලා ඒ සේවාව ලබා දෙනවා. ගෙදරටම ගිහිල්ලා ඒ සේවාව ලබා දෙනවා. මුදල් ලබා දෙනවා. වවුචර් පත අරන් ගිහිල්ලා ඒ මුදල් අතරම දීලා ඒ කටයුත්ත කරන්න අවශ්‍ය කරන කටයුතු සකස් කරලා තියෙන්නේ. ඒ නිසා ඒ වගේම මේ වෙනකොට දුෂ්කරතා වැඩි වෙනවායි කියනක අපිට පිළිගන්න වෙනවා ආර්ථික වශයෙන්. ඒ දුෂ්කරතා වැඩි වීම නිසා අපි 3000ක් ලබා දීලා තියෙන අයට 5000 දක්වා වැඩි කරලා තියෙන සමහර අයට 7500 දක්වා වැඩි හිටියන්ට ලබා දීලා තියෙන මුදල. වකුගඩු රෝගීන්ට මුදල වැඩි කරලා දීලා තියෙනවා. ඒ වගේම ආබාධිතයටත් ගෙවන දීමනා වැඩි කරලා තියෙනවා. ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් ඒකට අවශ්‍ය කරන මූල්‍ය ප්‍රතිපාදන අපිට දැන් ලැබිලා තියෙනවා. ඒ අනුව අපි දීප ව්‍යාප්තවම දුෂ්කරතාවයට මේ අවස්ථාවේදී මුහුණ දෙන ආර්ථික වශයෙන් දුෂ්කරතාවයට මුහුණ දෙන පිරිසට විශේෂ මුදල් සහනාධාර ලබා දීමේ කටයුතු අපි කරනවා. ඒ වගේම රට පුරාම කතා කරන දෙයක් තමයි මන්ද පෝෂණය. නුවරඑළිය සහ කිලිනොච්චිය තමයි වැඩිම. ඒකට විවිධ හේතුන් තියෙනවා. නමුත් රට පුරාම මන්ද පෝෂණය වැඩිමේ අවධානයක් මේ ආර්ථික අර්බුදය නිසා තියෙනවා. ඒ නිසා අපි කටවහගෙන ඉඳලා නැහැ, නිහඬව ඉඳලා නැහැ. මේ රජයෙන් ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළා දින. ඒ වගේම අපි ගත්තොත් මන්ද පෝෂණ ඉතිහාසය 2005 28ක් තිබුණා. මේ වෙනකොට 2022 වෙනකොට 12ක් තිබුණ නැවත වැඩිම අවධානයක් තියෙන නිසා සමෘද්ධි ව්‍යාපාරයේ විසින් ලදරු පාසල් වල දරුවෝ 50,000ක් ඉලක්ක කරගෙන අවදානම තියෙන 50,000ක් ඉලක්ක කරගෙන පෝෂණ වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරන ලබන මේ මාසේ 17 වෙනිදා ඉඳලා. ඒක අපේ අමාත්‍යාංශයේ ජනාධිපතිතුමාගේ උපදෙස් මත, ජනාධිපති ලේකම් කාර්යාලයේ උපදෙස් මත මේ විශේෂ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. මොකද එතුමා තමයි මේ අමාත්‍යාංශයේ කැබිනට් ඇමතිවරයා. ඒක නිසා සියලුම වැඩසටහන් අපේ මේ ආර්ථික අර්බුදය තුල පැන නගින අර්බුදයේ ජය ගැනීම සඳහා, දරුවන්ව රැක ගැනීම සඳහා, ගර්භණී මාතාන් රැක ගැනීම සඳහා ආර්ථික වශයෙන් සවිබල ගන්න එක ඉතාමත් වැදගත්. මොකද පුංචි කාලයේදී ගර්භාෂයේදී හෝ අවුරුදු 5ක් වෙන කාලය තුලදී නියම පෝෂණය ලැබුණේ නැත්නම් ඔහු බුද්ධියෙන් පහතට වැටෙනවා, කාර්යක්ෂමතාවයෙන් පහතට වැටෙනවා, ශක්තියතාවයෙන් පහතට වැටෙනවා. එහෙම වුණොත් අපිට ආර්ථිකයෙන් ශක්තිමත්, ක්‍රියාකාරී ශක්තිමත්, බුද්ධියෙන් ශක්තිමත් පිරිසක් හදාගන්න බැරි වුණොත් රටේ ආර්ථිකය නගහිටවන්න හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා සියලුම දෙනාගේ වක්කීමක් තමයි ආර්ථිකය ගැන කල්පනා කරනවා නම් මේ පිරිස දරුවන්ව සහ ගර්භණී මාතාන්ව ආරක්ෂා කරගෙන මන්ද පෝෂණීය තත්ත්වේ නැති කරගන්න එක, එහෙම නැත්නම් ආණ්ඩුවට ඇඟිල්ල දික් කරන එක නෙමෙයි, සියලුම රදුරු පාසල් සහ ගර්භණී මාතාන්ව ආරක්ෂා කරගැනීමේ ජාතික වැඩසටහනට ගරු මන්ත්‍රීතුමනි, ගරු මුලාසනවල මන්ත්‍රීතුමනි සියලු දෙනාම එක්ක යුතුයි. ඒක ජාතික වගකීමක්, දරු පරපුර ශක්ති සම්පන්න දරු පරපුර බවට පත් කර ගැනීම.
Honorable member, you have 2 more minutes.
ඒක නිසා අපි හිතන්න ඕනේ තව කාරණයක් තියෙනවා. හැමෝගෙම චෝදනාවක් තිබුණා සමෘද්ධිය දීලා තියෙන නුසුදුස්සන්ට කියලා. අපි අමාත්‍යාංශයේ ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. කිසිදු පක්ෂ ભેදයකින් තොරව සුදුසුම පිරිසට සමෘද්ධිය ලබා දීම සඳහා දැන් වැඩසටහනක් යනවා. කම්පියුටරේ තියෙන දැන් මාසයකට අධික කාලයක් ඉල්ලුම් පත්‍ර බාර ගැනීම සිද්ධ වෙනා ග්‍රාම සේවක හරහා, සමෘද්ධි සංඝ නිලධාරීන් හරහා, සංවර්ධනලාරින් හරහා ඉල්ලුම් පත්‍රය පුරවලා ඒක බාර දෙන්න පුළුවන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඒක බාර දුන්නේ නැත්නම් ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයා හරහා උනත් ලබා දෙන්න පුළුවන් මේ 15 වෙනිදාට පෙර ඒක ලබා දෙන්න අවශ්‍ය කරන කටයුතු කරන සියලුම ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු සමුදු සංඝ නිලධාරීන් සංවර්ධන නිලධාරීන් ග්‍රාම නිලධාරීන් මේකට මැදිහත්වලා සුදුසු ඉන්නෝ නම් ඉදිරිපත් කරන්න ඒකෙන් කියවෙන්නේ නැහැ සියලු දෙනාට ලැබෙනවයි කියලා ඊට පස්සේ ලකුණු ක්‍රමයක් තියෙනවා ඊටමත් විනීත පෙනෙන ඒක කරන්නේ අපේ අමාත්‍යංශයෙන් නෙමෙයි වෙනම ස්වාධීන ආයතනයක් තියෙනවා ඒ ස්වාධීන ආයතනයෙන් කරන්නේ ලකුණු ක්‍රමය හරහා ලකුණු ෂීට් එක පුරවලා කම්පියුටර් ගත් උනාට පස්සේ අර රිසෙට් ස්කෝර් එක වගේ දිස්ත්‍රික්කයට අදාළ ලකුණක් එනවා ඒ ලකුණට උඩින් තියන අයට
සමුසාරයක
නිසා මේ අවස්ථාවේදී මම ගරු සභා ගරු මන්ත්‍රීතුමනි සියලු දෙනාට දැනුම් දෙනවා ඇප්ලිකේෂන් දාලා නැත්තම් සියලු දෙනා මේ ඇප්ලිකේෂන් එක ඉදිරිපත් කරන්න මේ මාසේ 15 වෙනිදා වෙනකන් මේ ඇප්ලිකේෂන් ඉදිරිපත් කිරීමේ අවස්ථාව තියෙනවා කාට හරි දෙන්න බැරි නම් අපේ අමාත්‍යංශයට හරි ගෙනල්ලා දෙන්න අපි ඒකට අවශ්‍ය කරන කටයුතු කරනවා ඒක නිසා ආර්ථික වශයෙන් රට සවිබල ගැනීම සඳහා මේ දුෂ්කර අවස්ථාවේදී අපහසු උනත් ලෝක බැංකුවෙත් ඒ වගේම ආසියානු
සම්බන්ධ බැංකුවෙත්
තව තප්පර කීපයක් ලබා දෙන්න යොදලි වෙලා අපේ මේ දුර්වල පිරිස ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය කරන කටයුතු අපි කරනවා මන්ද පෝෂණ තත්ත්වය මැඩපැවැත්වීම සඳහා අවශ්‍ය කරන කටයුතු කරනවා සියලු දෙනාගේම සහයෝගය ලබා දෙන්න ස්තුතියි
thank you